අපේ කල්‍යාණ මිත්‍ර තිරුවන් සරණයි. එහෙනම් මම ගෞරවයෙන් ආරාධනා කරනවා අපේ මේ සංසිද්ධ අන්තර්ජාල ප්‍රමිතිය නිර්මාතෘ ආචාර්ය රජිත් දල්වත් මහත්තයාට මේ වැඩසටහන ඉදිරියට කරගෙන යන්න කියලා තිරුවන් සරණයි.
තිරුවන් සරණයි. අද 2016 වර්ෂයේ පවත්වන ප්‍රථම ධර්ම සාකච්ඡාව මේ සාකච්ඡා මණ්ඩපය සමග අද උදෑසන ටවුන් සිහිස ප්‍රථම ධර්ම සාකච්ඡා පැවැත්වුවා මේ වර්ෂයට. මේ පිරිසත් සමග පැවැත්වෙන ප්‍රථම සාකච්ඡාවයි මේ වර්ෂයට. ඉතින් හැමදෙනාවත්ම ඉතාමත්ම ගෞරවයෙන් නමස්කාර පූර්වකව පිළිගන්නවා කල්‍යාණ මිත්‍රන් වශයෙන්. විශේෂයෙන්ම අද දවසේදී අපිට තවත් වාසනාවන්ත දවසක් බාටපත් වෙන අද දවස අපි කවුරුත් ඉතාමත්ම ගෞරව කරන හැමදෙනාවත්ම ඉතාමත්ම වුණාවෙන් ශ්‍රවණය කරන පූජ්‍යපාද පිටිකල ගුණරත්න ස්වාමීන් වහන්සේ අද දවසේදීත් මේ සාකච්ඡාවට සම්බන්ධ වෙනවා. ඉතින් උන්වහන්සේව අද මේ ධර්ම සාකච්ඡා මණ්ඩලයට සම්බන්ධ වෙන සියලුම දෙනා වෙනුවෙන් ඒ වගේම මේ ධර්ම දේශනාවන් අපි පටිගත කරලා අනාගත පරපුරු වෙනුවෙනුත් සුරක්ෂිත කර තියෙනවා. ඒ කවදා හෝ මේ ධර්මයේ ශ්‍රවණය කරනා වූ සියලුම කල්‍යාණ වෙනුවෙන් මම පූජ්‍යපාද පිටිකල ගුණරත්න ස්වාමීන් වහන්සේට නමස්කාර කර සිටිනවා. ඉතින් එහෙමනම් අද දවසේදී අපි වැඩිපුර කාල වේලා ගන්න නැතුව ඉතාමත්ම ගෞරවයෙන් ස්වාමීන් වහන්සේට ආරාධනා කර සිටිනවා. අද දවසට යොදාගෙන ඇති ඒ ශ්‍රී දේශනාව අපිට කියාගෙන ලෙස ඉන්න අනතුරුව කල්‍යාණ මිත්‍රෙන්ට ආරාධනා කරනවා තමන්ගේ ඇති ප්‍රශ්න අදහස් ඉදිරිපත් කරන්න යන අපිට සාර්ථක සාකච්ඡාවකට එන්න පුළුවන්.
හැම දෙනාටම තෙරුවන් සරණයි. ලැබුවා වූ 2016 වසර සියලු සසර දුක් ගෙවා ගන්නට ශක්තිය භාග්‍ය වාසනාව සැලසෙන වාසනාවන්තම වසර වේවා කියලා අපි පළමු කොට හැමට නව වසරට සුභාසින්සනය කරනවා. අද දවසේ අපට ලැබිච්ච මාතෘකාවක් උනේ සංයුත්ත නිකායේ මහා වග්ගයේ ඉන්ද්‍රිය සංයුත්තේ ජරා වග්ගයට අයත් උන්නාබ බ්‍රාහ්මණ සූත්‍රය. ඉතින් අපි මේ වෙලාවේදී ඒ සූත්‍රය ඇසුරු කරගෙන පුංචි හැඳින්වීමක් ඒ අදහස පැහැදිලි කිරීමක් කරලා ඉන් අනතුරුව කාලය වෙලාව ඉතුරු වුණහොත් ඉතිහාට යන සාකච්ඡාවක් සිද්ධ කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. හොඳයි, දැන් කවුරුත් සූදානම් වෙමු. සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස අතකෝ භගවායේ යේන භගවාතේ නුපසංකමි උපසංකමිත්වා භගවතා සද්ධින් සම්මෝදි සම්මෝදනීයං කතං සාරානීයං වීතිසාරිද්වා ඒකමන්තං නිසීදී ඒකමන්තං නිසින්නෝකෝ උන්නාභෝ බ්‍රාහ්මනු භගවන්තං ඒතදවෝච පංචිමානි භෝගෝතම ඉන්ද්‍රියානි නානා විෂයානි නානා ගෝචරානි නඤ්ඤමඤ්ඤං ගෝචර විෂයං පච්චනෝ භුන්තං කතමි පංච චක්ඛු ඉන්ද්‍රියං සෝතින්ද්‍රියං ඝානින්ද්‍රියං දිව්වා ඉන්ද්‍රියං කාය ඉන්ද්‍රියං ති වාසනාවන්ත සත්පුරුෂ කාරුණික පින්වත්නි, ලොව පුරා විසෙන මේ බොහෝ දෙනා මේ අවස්ථාවට අන්තර්ජාලය හරහා සම්බන්ධ වෙමින් උතුම් තථාගත ධර්මයෙන් බිඳක් ශ්‍රවණය කරලා ඒ අනුව තම තමන්ගේ දහම් දැනුම නුවණ අවබෝධයේ වැඩි දියුණු කරගෙන ශ්‍රුතවත් ශ්‍රාවකයකු හැටියට මේ ශාසනය තුළ කළ යුතු ප්‍රතිපදාවට පිවිසීම අරමුණු කරගත්ත, නිවන අරමුණු කරගත්ත පින්වත් පිරිසක් මේ වෙලාවේ මේ ශ්‍රවණය සඳහා සූදානම් වෙමින් සිටින්නේ. පින්වතුනි, දිනක් අතකෝ උන්නාභෝ බ්‍රාහ්මනෝ
දෙවන් සර්ණයි දෙවන් සර්ණයි
අතකෝ උන්නාභෝ බ්‍රාහ්මනෝ ඒ උන්නාභ නම් බ්‍රාහ්මණයා යේන භගවා තේනුපසංකමි උපසංකමිත්වා භාග්‍යතුන් වහන්සේ යම් තැනකද ඒ කරා ගොස් උන්වහන්සේ සමග භගවතා සද්ධින් සම්මෝදි සම්මෝදනීයං කතං සාරාණීයං වීතිසාරිත්වා ඒකමන්තං නිසීති. උන්වහන්සේ සමග ආගිය තොරතුරු සාකච්ඡා කරලා සතුටු සාමීචයේදීලා එකත් පසව සිටි කල්හි ඒ උන්නාභ බ්‍රාහ්මණයා භාග්‍යවතුන් වහන්සේගෙන් මෙසේ විමසීමක් කළා. පංචිමානි භෝ ගෝතම ඉන්ද්‍රියානි නානා විෂයානි නානා ගෝචරානි න අඤ්ඤමඤ්ඤං පච්චනු බොන්ත. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස නානා විෂය ඇති නානා අරමුණු ඇති ඔවුනොවුන්ගේ අරමුණු රසය නොවිඳින ඉන්ද්‍රිය ධර්ම පහක් තියෙනවා. මොකක්ද ඒ ඉන්ද්‍රිය ධර්ම පහ? චක්කු ඉන්ද්‍රිය, සෝත ඉන්ද්‍රිය, ඝාන ඉන්ද්‍රිය, ජිහ්වා ඉන්ද්‍රිය, කාය ඉන්ද්‍රිය. ඉමේසං නුකෝ ගෝතබෝ ගෝතම පංචන්නං ඉන්ද්‍රයානං නානා විෂයානං නානා ගෝචරානං න අඤ්ඤමඤ්ඤං පච්චනුබන්තං කිං පටිසරණං භාග්‍යතුන් වහන්ස නානා විෂය ඇති නානා අරමුණු ඇති ඔවුනොවුන්ගේ අරමුණු රසය නොවිඳින මේ ඉන්ද්‍රිය ධර්ම පහට කිං පටිසරණ මොකක්ද පිළිසරණ වෙන්නේ? ඒ වගේම ඒ අරමුණේ රසය අරමුණ විඳින්නේ අරමුණ හඳුනන්නේ කවුද කියන මේ පැනය බුදුරජාණන් වහන්සේගෙන් විමසීමක් කළා. බුදුරජාණන් වහන්සේ මේ වෙලාවේදී මේ උන්නාබ බ්‍රාහ්මණයා අමතලා පංචමානි බ්‍රාහ්මණ ඉන්ද්‍රයානි මහණනි බ්‍රාහ්මණය මේ ඉන්ද්‍රිය පහක් තියෙනවා, නානා විෂය ඇති, නානා ගෝචරය, නානා අරමුණු ඇති, ඔවුනොවුන්ගේ අරමුණු රසය නොවිඳින චක්කු ඉන්ද්‍රිය, සෝතීන්ද්‍රිය, ගහන ඉන්ද්‍රිය, ජිවා ඉන්ද්‍රිය, කා ඉන්ද්‍රිය, මෙන්න මේ ඉන්ද්‍රිය ධර්ම ටිකට ඉමේ සංකෝ බ්‍රාහ්මණ පංචන්නං ඉන්ද්‍රියාණං බ්‍රාහ්මණය නානා විෂය ඇති නානා අරමුණු ඇති ඔනෝන්ගේ අරමුණු රසය නොවිඳින මේ ඉන්ද්‍රිය ධර්ම පහට පිහිට මනෝ පටිසරණ මනස තමයි පිහිට කොට පවතින්නේ. මනසමයි අරමුණු රසය විඳින්නේ හඳුනන්නේ. එවිට උන්නාබ බ්‍රාහ්මණය විමසනවා මනස්ස පන බෝ ගෝතම කිං පටිසරණ භාග්‍යතුන් වහන්ස ඒ මනසට කුමක් පිළිසරණද? මනස්ස හෝ බ්‍රාහ්මණ සති පටිසරණ බමුණ මනසට සිහියයි පිළිසරණ වෙන්නේ. සතියා පන බෝ ගෝතම කිං පටිසරණ එවිට නැවත විමසනවා සාමීනි සිහියට කුමක් පිළිසරණ වෙනවද? සතියා භෝ ගෝතම සතියා භෝ බ්‍රාහ්මණ විමුක්ති පටිසරණ සතියට පිළිසරණ වෙන්නේ විමුක්තියයි. නැවතත් විමසනවා විමුක්තියාපන භෝ ගෝතම කිං පටිසරණ විමුක්තියට කුමක් පිළිසරණ වෙනවද? විමුක්තියා හෝ බ්‍රාහ්මණ නිබ්බාන පටිසරණ විමුක්තියට පිළිසරණ වෙන්නේ නිවනයි. නැවතත් ඔහු ප්‍රශ්නයක් විමසවා නිවන කුමක් පිහිට කොට පවතිනවාද කියලා. ඒදි බුදුරජාණන් වහන්සේගේ පිළිතුර වන්නේ මේ ශාසනයේ නිවන කෙලවර කොට නිවන අවසන් කොට පවතින්නේ බ්‍රහ්මචර්යාව. එනිසා බමුණ නුඹේ ප්‍රශ්නය ඉක්මවා ගියා. එතනින් එහාට ප්‍රශ්නයක් ඇසිය යුතුනේ නිවන යනු නිමාව බව උන්වහන්සේ අවධාරණය කර කල්ලිහි ඔහු බොහෝ සතුට සිත් ඇතුව බුදුරජාණන් වහන්සේගෙන් සමුගෙන පිටත්ව ගියා. ඔහු ගොස් නොබෝ වෙලාවකින් බුදුරජාණන් වහන්සේ භික්ෂූන් අමතලා උන්නාව බ්‍රාහ්මණ තුමා පිළිබඳව ප්‍රකාශනයක් කරනවා. යම් කුළුගෙයක නැගනහිර වා කවුලුවෙන් හිර උදාවත් සමගම හිරු එළිය ඇතුළු වුනොත් ඒ හිරුගේ ආලෝකය බටහිර දිසාවේ බිත්තියේ පතිත වෙනවා. අන්න ඒ වගේ උන්නාව බ්‍රාහ්මණ තුමාගේ ඇතුළත අධ්‍යාත්මේ දෙවියෙකුට බ්‍රහ්මයෙකුට මාරයෙකුට භූතයෙකුට ශ්‍රමණයෙකුට පැවිද්දෙකුට ගෘහස්තයෙකුට කිසිවෙකුට දේවේනවා මාරේනවා බ්‍රහ්මුණාවා කේනචිවා මේ කිසිවෙකුට වෙනස් කළ නොහැකි ආකාරයෙන් ශ්‍රද්ධාව පිහිටියා මහණෙනි. හැබැයි ඔය උන්නාව බ්‍රාහ්මණ වැඩි වෙලාවක් තව ජීවත් වෙන්නේ නැහැ. ඔහු මිය යනවා. මිය යාමෙන් අනතුරුව යම් සංයෝජනයක් ඡේවීමෙන් නැවත නොයන තැනක මේ කාම ලෝකයට නැවත නොයන තැනකට යන්නේද? එබඳු තැනක උන්නාව බ්‍රාහ්මණ ප්‍රතිසන්ධි ගන්නේ යයි නැවත නොයන තැන නම් අනාගාමී බව න අගාමී නැවත නොයන තැන සුද්ධාවාස බඹලව ඉපිද එහිදී මාශ්‍රවක්ෂයකට රහත් මග වඩා සසර දුක් ගෙවෙන බව ඒ සම්බුද්ධ භාසිතය තුළ ප්‍රකාශිත වෙනවා. ඉතින් මේ දේශනාව තුළින් අපට පැහැදිලි උන්නාව බ්‍රාහ්මණ බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා තියෙන ඉතර ශ්‍රද්ධාවකින් නෙමෙයි. උන්වහන්සේ සමග කතාබහ කළාට උන්වහන්සේට වැඳ නමස්කාර කළ බවක්වත් සූත්‍රයේ ආරම්භයේ කියවුන්නේ නෑ. අතකෝ උන්නාභෝ බ්‍රාහ්මනෝ යේන භගවා තේන උපසංකමි උපසංකමිත්වා භගවතා සද්ධින් සම්මෝදි. උන්වහන්සේ සමග සාකච්ඡා කළා කතා කළා සතුටු සාමිච්චේ දුනා මිසක් වැඳ නමස්කාර කළ බවක්වත් කියවුනේ නෑ. එබඳු කෙනෙකුට මේ පුංචි සාකච්ඡාව තුළ අවසානය වුණේ මේ කාම ලෝකයේ ඉක්මවා නැවත මේ කාම ලෝකයට නොයන ඒකාන්තයෙන් රහත් බවටම පත්වෙන අනාගාමී පදවි ප්‍රාප්තිය ලබන්නට තරම් මේ පුංචි දේශනාව සාකච්ඡාව හේතු වූ බව පේනවා. එනිසා අද දවසේ මේ අදහස් වෙන අර්ථය අපි ළඟ තියෙන පෞද්ගලික මතවාද දෘෂ්ටිවාද අත්හැරලා ඒ තුල ආත්මීය වෙන්න පුළුවන් වුණොත් ඒ අදහසේ බැස ගන්න පුළුවන් වුණොත් ඔය ප්‍රතිඵලය අදත් ලැබෙන්න ඕන. එහෙත් අපි උන්නාව බ්‍රාහ්මණ තරම් ඒ සඳහා දක්ෂද අදක්ෂද කියන කාරණේ තීරණය වෙන්නේ මේ දේශනාවෙන් අනතුරුව. ඔබටත් පුළුවන්කම ලැබුණොත් මේ දේශනාව තුළ සඳහන් කාරණය හොඳින් අරුත් ගන්ව ගන්න. එය තමන්ගේ ආධ්‍යාත්මයට සසඳ ගන්න ගලප ගන්න. උන්නාව බ්‍රාහ්මණට විතරක් නෙමෙයි ඒ උත්තරය ලැබෙන්න ඕන. වර්තමානයේ අපටත් ලැබෙන්නම ඕන. නොලැබෙනවා නම් ඒ ධර්මයේ අඩුවක් නෙමෙයි ඒ අපේ අඩුවක්. ඒ ධර්මය තේරුම් ගන්න තරම් මනස නිරාවරණය වෙලා නැහැ. මනස ආවරණය වෙලා. ආවරණ නීවරණ වලින් වෙහිලා. ඒ නිසා මේ ධර්මය පේන්නේ නැහැ, දැකින්නේ නැහැ. පදයක් දෙකක් ඇහෙනව, තව පද කීපයක් අතහැරිලා. ආයි ටිකක් ඇහෙනව, ඉතුරු ටික ඇහෙන්නේ නැහැ. වෙන දිහාවක හිත ගමන් කරලා. හිත අසංවරයි. ඒ අසංවර භාවය, දුස්සීල භාවය නිසයි අපිට හුඟක් වෙලාවට ධර්මයේ අතහැරෙන්නේ. ප්‍රාතිමෝක්ෂ සංවරය, ඉන්ද්‍රිය සංවරය, ආහාරයේ පමණ දන්නා බව, නිදි දුරු කිරීමේ යෙදීම, සති සම්පජඤ්ඤය කියන තැන දක්වා අයිති සීලයට. ඒ සති සම්පජඤ්ඤයෙන් යුක්තව දේශනාවන්ට සවන් දුන්නොත් ඒක ප්‍රතිඵලය උන්හාබ බ්‍රාහ්මණ වැනි බමුණන්ට අත්විඳින්නට පුළුවන් වුණු ඒ අත්දැකීම ඒ ආකාරයෙන්ම ලබන්නට පුළුවන් වෙන්නට ඕන. එනිසා අපි හිතන්නේ නැහැ අපි දක්ෂයි කියලා මේ දේශනාව තුළින් කියවෙන ඒ අර්ථයේ ඒ ආකාරයෙන්ම මේ පින්වතුන්ට කියලා දෙන්න. එහෙත් අපි හැකි පමණ ඒ සඳහා උත්සාහවත් වෙන්න උත්සාහ කරනවා. මේ දේශනාව තුළ උන්නාබ බ්‍රාහ්මණ බුදුරජාණන් වහන්සේගෙන් විමසන්නේ නානා විෂය ඇති, නානා ගෝචරය ඇති, ඔවුනොවුන්ගේ අරමුණු රසය නොවිඳින ඉන්ද්‍රිය ධර්ම පහක් ගැන. නානා විෂය ඇති කියලා කිව්වහම චක්කු ඉන්ද්‍රිය, සෝත ඉන්ද්‍රිය, ගහන ඉන්ද්‍රිය, ජිව්වා ඉන්ද්‍රිය, කාය ඉන්ද්‍රිය කියන මේ ආයතන පහ පිළිබඳවයි විමසන්නේ. මේ ආයතන පහේ විෂය වෙන වෙනම වෙනවා. චක්කු ඉන්ද්‍රියට පුළුවන් කරන්න දකින්න. දැකීමම විතරයි චක්කු ඉන්ද්‍රියට කරන්න පුළුවන්. අහන්න බෑ. ගඳ සුවඳ රස පහස දැනෙන්නේ නෑ ඇහැට. දකින්නම විතරයි. ඒ විෂය විතරයි යාට පුළුවන්. සෝතින්ද්‍රියට පුළුවන් ඇසීම විතරයි. දැකීම, දැනීම, දැනගැනීම කරන්න බෑ. එකයි යාට පුළුවන්. ගහානින්ද්‍රියට පුළුවන් ගඳ සුවඳ දැනගන්න. දැනීම. ඒ කෘත්‍ය හැර වෙන කිසිවක් කරන්න බෑ නාස් ගහානින්ද්‍රියට. ඒ විෂය එච්චරයි. එක විෂයයි. ජිව්වා ඉන්ද්‍රියට පුළුවන් රස විඳින්න. ඒ කෘත්‍ය හැර වෙන කිසි ක්‍රියාවක් දිවට බෑ. ජිව්හා ඉන්ද්‍රියට බෑ. කායින්ද්‍රියට පුළුවන් පහස දැනීම. ඒ කෘත්‍ය විතරයි පුළුවන් දකින්න බෑ, අහන්න බෑ. ගඳ සුවඳ රස දැනෙන්නේ නෑ. අරමුණු දැනගන්නත් බෑ. ඒ ඒ කෘත්‍යං ඒ ඒ ආයතනයට ආවේනික වෙනවා. ඉන් බාහිරව කිසිවක් ඒ ඒ ඉන්ද්‍රයන්ට කරන්නට පුළුවන් කමක් නැහැ. හැබැයි ඒ කෘත්‍ය සඳහා ඒ ඉන්ද්‍රිය ප්‍රධාන වෙන නිසා, අධිපති වෙන නිසා ඉන්ද්‍රිය කියලා දක්වනවා. ඉන්ද්‍රිය කියන වචනයෙන් දක්වන්නේ අධිපති ප්‍රධානත්වයේ පිළිබඳව. ඒ දැකීමේ කෘත්‍යයේදී ඇස ප්‍රධාන වෙනවා, අධිපති වෙනවා. එනිසා ඇස ඉන්ද්‍රියක් හැටියට අධිපති ධර්මයක් හැටියට දක්වන. හැබැයි ඒක අධිපති දැකීම සඳහාම විතරක්, අනිත් ඒවට අධිපති නෑ. ඇසීම කියන ක්‍රියාවට අධිපති ප්‍රධානයි කන. එනිසා සෝතය ඉන්ද්‍රියක් කොට දක්වන. හැබැයි ඒ සඳහා විතරයි, අනිත් ක්‍රියාවන් සඳහා අධිපති නෑ. නාසය ගඳ සුවඳ දැනීම උදෙසා අධිපති ප්‍රධානයි. එනිසා ගහන ඉන්ද්‍රිය නමින් හඳුන්වනවා. රස දැනීමේදී දිව ඉන්ද්‍රියක් ප්‍රධාන වෙනවා, අග්‍ර වෙනවා, පෙරටුව පවතිනවා. හැබැයි ඒ අධිපතිත්වයේ එතනට විතරක්, වෙන තැනකට නෙමෙයි. තම තමන්ගේ රාජ්‍යයට අධිපති, තම තමන්ගේ කෘත්‍යයට අධිපති, වෙන කිසි දෙයක් කර කියා ගත හැකි නෑ. පහස දැනීම කියන කෘත්‍යයේදී චක්ඛු ඉන්ද්‍රිය අග්‍ර වෙනවා, ප්‍රධාන වෙනවා, ශ්‍රේෂ්ඨ වෙනවා, ජ්‍යෙෂ්ඨ වෙනවා, අධිපති වෙනවා. එනිසා කාය ඉන්ද්‍රිය නමින් කායායතනේ නම් කරනවා. එතකොට නානා විෂය ඇති කියලා කිව්වේ මෙන්න මේ කාරණේ. ඒවට කරන්න පුළුවන් කාර්ය මෙච්චරයි. එක කාර්යය, එක කෘත්‍යයයි. ඊට එහාට කිසි හැකියාවක් නැහැ ඒවට. ඊළඟට නානා ගෝචර ඇති. ඒ කියන්නේ නානා අරමුණු. එහෙට රූප මිස ශබ්ද ගන්ධ රස පහස අරමුණු කරන්න බෑ. එහෙට රූප විතරයි. කනට ශබ්දේම අරමුණු වෙනවා මිස, ගෝචර වෙනවා මිස, රූප ගන්ධ රස පහස අරමුණු කරන්න බෑ. නාසයට අරමුණ ගන්ධය. ඒ හැර රූපය, ශබ්දය, රසය, පහස අරමුණු කරන්න බෑ. අරමුණු වෙන්නේ නෑ. දිවට අරමුණ රසය. ඒ රසය හැර රූප, ශබ්ද, ගන්ධ, පහස මේ කිසිවක් අරමුණු වෙන්නේ නෑ. අරමුණු කරන්නත් බෑ. කයට අරමුණ පහස. ඒ හැර රූප, ශබ්ද, ගන්ධ, රස මේ කිසිවක් අරමුණු කරගත හැකි නෑ. අරමුණු වෙන්නේ නෑ. එනිසා මේ ඉන්ද්‍රිය ධර්මයන්ට නානාගෝචර. එකම අරමුණක් අරමුණු කරන්න බෑ. එක එක ආයතනයට එක එක අරමුණ. එනිසා නානාගෝචර. නානාගෝචරානි. එක එක්කෙනාට වෙන වෙනම ගොදුරු බිම් හැසිරෙන්න තියෙන ගෝචර කියලා කියන්නේ ගොදුරු බිම. හැබැයි ඒ අය අරමුණු කළාට, ගොදුරු බිමේ හැසිරුණාට න අඤ්ඤමඤ්ඤං න අඤ්ඤමඤ්ඤස්ස ඔවුනවුන්ගේ අරමුණු රසය විඳින්න බෑ. අරමුණු රසය විඳින්න බෑ. එහැට රූපේ අරමුණු රසය විඳින්න බෑ. සෝතේන්ද්‍රයට ශබ්දයේ අරමුණු රසය විඳින්න බෑ. ඝානේන්ද්‍රයට ගන්ධයේ අරමුණු රසය විඳින්න බෑ. ජිහ්වාේන්ද්‍රයට රසයේ අරමුණු රසය විඳින්න බෑ. කායේන්ද්‍රයට පහසේ අරමුණු රසය විඳින්න බෑ. ඒ ආයතන පහටම තමන්ට ගෝචර වෙන, තමන්ට විෂය වෙන අරමුණේ අරමුණු රසය විඳ ගන්න බෑ. ඒ අරමුණ ඇසුරු කරන්න බෑ. මේ පිළිබඳවයි උන්හාබ බ්‍රාහ්මණතුමා බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්න කළේ. නැවතත් ඔහු විමසුවේ ඉමේක්සං නුකෝ ගෝතම ඉන්ද්‍රයානි නානා විෂයානි නානා ගෝචරානි න අඤ්ඤමඤ්ඤං ගෝචර විෂයං. භාග්‍යවතුන් වහන්ස ගෞතමයන් වහන්ස මේ ඉන්ද්‍රිය ධර්ම පහට නානා විෂය ඇති නානා අරමුණු ඇති ඕනෝන්ගේ අරමුණු රසය නොවිඳෙන මේ ඉන්ද්‍රිය ධර්ම පහට කුමක් පිහිට කොට ඇද්ද, කුමක් පිළිසරණ කොට ඇද්ද කියන ප්‍රශ්නය. අපට මෙන්න මේ ප්‍රශ්නය දෙකට බෙදා ගන්න වෙනවා. ඒකේ තියෙනවා දුක හටගන්න පැත්ත, ඒ වගේම දුක්ඛ නිරෝධ කරන පැත්ත. දැන් මේ සූත්‍රයේදී මේ සාකච්ඡාව තුලදී කියවෙන්නේ දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව පිළිබඳව. දුක්ඛ නිරෝධ කරන පැත්ත, නිරෝධය හා නිරෝධ කරන මඟ පිළිබඳවයි මින් කියවෙන්නේ. හැබැයි මේ අදහස කෙනෙකුට තහවුරු වෙන්නේ නැහැ. සෙසු සත්‍ය දෙක මතුවෙන ආකාරයෙන් මේ සූත්‍රය දෙස නොබැලුව. දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය කියන දෙකත් මතු කරගන්න පුළුවන් වුණොත් දුක හටගන්න ආකාරය හඳුනගත්ත කෙනෙකුටයි දුක්ඛ නිරෝධය, නිරෝධ කරන පිළිවෙත පිළිබඳව සැබෑ දැනීමක් ඇති වෙන්නේ. ඒ නිසා පළමු කොට සිත පිළිසරණ කොටගෙන, සිත පිහිට කොටගෙන නිවනට යන ආකාරය නෙවෙයි. සසරේ නැවත නැවත මෙරි මෙරි ඉපදී ඉපදී සසර ගමන යෙදෙන්නේ කොහොමද, දුක්ඛ සමුදය නැවත නැවත දුක හටගන්නේ කොහොමද කියලා බලන්න ඕන. මොකද මේ එකම තැන තමයි මේ දෙමං හන්දිය තියෙන්නේ. ඒ දෙමං හන්දිය එක පැත්තකට හැරුණොත් නිවන, අනිත් පැත්තට හැරුණොත් සසර. මේ එක තැන මේ ධර්මතා දෙක දෙපැත්ත නිර්මාණය වෙන්නේ. ඒ නිසා ඒ දෙපැත්තම මේ දේශනාවේදී විමසා බලන්න වෙනවා. අපි මීට පෙර මේ අදහස පිළිබඳව මේ සූත්‍රය භාවිතා නොකළට මෙහි කියවෙන කාරණා ගැන දැන් අවුරුදු 7-8ක් 9ක් 10ක් තිස්සේ බොහෝ වාරවල කියා තිබෙනවා. ඉතින් තවත් වතාවක් ඒ ගැන මේ සූත්‍රය ඇසුරු කරගෙන කියා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මීට වඩා නැවත නැවත අහනවට වඩා අහපු දේ තහවුරු වෙන ආකාරයෙන් තමන්ගේ ජීවිත පැවතුම් හදා ගැනීමයි වඩාත් වටින්නේ. අපි බලමු බුදුරජාණන් වහන්සේ අන්ත පිළිබඳව කළ දේශනාවන් තියෙන ස්පර්ශේ කන්තයක්, ස්පර්ශ සමුදේ කන්තය, සක්ඛාය අන්තය එකක්, සක්ඛාය සමුදේ අන්තය එකක්. අපි මෙන්න මේ අන්ත දෙකට මේ අදහස බෙදලා සක්ඛාය නිරෝධය, ස්පර්ශ නිරෝධය කොතනින්ද කියලා හඳුනගත්තොත් දැන් මේ දේශනාව තුල පෙන්වන්නේ ඒ සක්කාය නිරෝධය, ස්පර්ශ නිරෝධය සිතට සිහිය, සිහිය විමුක්තියට, විමුක්තිය නිවනට උපකාර වෙන ආකාරය. මේන් කියවෙන්න ඕන යථාභූතං පජානන්තෝ නිබ්බින්දති නිබ්බින්දං විරජ්ජති විරාගා විමුච්ඡති විමුක්තම්හි විමුක්තමිති ඥානං හෝති කේනා ජාති වූ සිතං බ්‍රහ්මචරියං කතං කරණීයං නාපරං ඉත්තත්තා යාති යථාභූතං පජානාති කියන ධර්ම න්‍යායයි මේ කියවෙන්නේ. එතකොට එත්ත ඇති සිටියෙන් දකිනවා කියන කාරණාව මෙහිදී අපට හෙළිවෙන්න ඕන. එත්ත ඇති සිටියෙන් නොදැකීම කියන කාරණාවත් හෙළිවෙන්න ඕන. එත්ත ඇති හැටිය දකින්නේ කොතනද? එත්ත ඇති හැටිය නොදකින්නේ කොතනද? එත්ත ඇති සිටියෙන් නොදැක්කොත් කුමක්ද වෙන්නේ? එත්ත ඇති සිටියෙන් දැක්කොත් කුමක්ද වෙන්නේ කියන මේ කාරණා ටිකයි මින් පැහැදිලි කරගන්න වෙන්නේ. එනිසා අපි කලින් මතක් කළ උදාහරණයක් එක්ක අපි මේ අදහසට බැසගත්තොත්, මීට මාස කීපයකට කලින් අපි මේ වගේම සාකච්ඡාවකදී අර ඩිජිටල් කැමරාවක ආධාරයෙන් සංඛාර පිළිබඳව අදහසක් ඉදිරිපත් කළා. අන්න ඒ බණ ඒ ධර්මයේ නැවත ආවර්ජනා කරගත්තොත් අපි එදා කිව්වා ඩිජිටල් කැමරාවේ ලෙන්ස් එක විවෘත නම් ඒ ඉදිරියේ මාහිර අරමුණකුත් තිබේ නම් ඒ විද්‍යුත් ක්‍රියාකාරීත්වයත් ඇත්තේ නම් කැමරාවේ තිරයේ චිත්‍රයක් උපදින පහළ වෙන බව. එතකොට දැන් බලන්න කැමරාවේ තිරයේ දැන් පිටුපස තිරයේ චිත්‍රයක් පේනවා. දැන් මේ චිත්‍රය ගැන දන්නවද? බාහිරයෙන් තියෙන රූපය මෙහෙම එකක් හටගත්තා කියලා කැමරාවේ ලෙන්ස් එක දන්නවද? දැන් අපි එකතු වෙලා මෙහෙම චිත්‍රයක් හදලා තියෙනවා කියලා කැමරාවේ විද්‍යුත් ක්‍රියාකාරීත්වය දන්නවද? දැන් මම මූලික වෙලා මම එකතු වෙලා නිබඳු නිර්මාණයක් කරලා තියෙනවා දැන් කැමරාවේ තිරේ කියලා. බාහිර රූපය දන්නෙත් නෑ, කැමරාවේ ලෙන්ස් එක දන්නෙත් නෑ, කැමරා ඇස දන්නෙත් නෑ, කැමරාවේ විද්‍යුත් ක්‍රියාකාරීත්වය දන්නෙත් නෑ එබඳු නිර්මාණයක් කළ බව. හැබැයි ඒ සමූහය එකතු වෙලා ඒ එකතු වීම නිසා නිර්මාණයක් වෙච්ච බවකුත් තියෙනවා. කවුරුවත් හැදුවත් නෙමේ, අනුන් හැදුවත් නෙමේ. නයිදං අත්තකතං බිම්බං නයිදං පරකතං අක. අනුන් හැදුවෙත් නේ, තමන් හැදුවෙත් නේ, ඉබේ හැදුනෙත් නේ. හැබැයි ධර්මතාවයක් තියෙනවා. මෙන්න මේ ටික එකතු වෙනකොට මෙහෙම චිත්‍රය කැමරාවේ තිරේ දර්ශනය වෙනවා. ඒ දර්ශනය වෙන චිත්‍රය ගැන බාහිර රූපයට දැනුමකුත් නේ, කැමරා ඇසට ලෙන්ස් එකට දැනුමකුත් නෑ, විද්‍යුත් ක්‍රියාකාරීත්වයට ඒ ගැන දැනුමකුත් නෑ. ඒ බාහිර රූපය කැමරාවේ ලෙන්ස් එක විද්‍යුත් ක්‍රියාකාරීත්වයේ ඒ නිර්මාණයේ පිළිබඳව සතුටකුත් නෑ, අසතුටකුත් නෑ, විඳීමකුත් නෑ, හැඳිනීමකුත් නෑ, ඒ ගැන සිතීමකුත් නෑ. හැබැයි තමන් විසින් තමන්ගේ කාර්ය ඉටු වෙලා තියෙනවා තවත් ප්‍රතිනිර්මාණයක් ඇති කරලා තියෙනවා කැමරාවේ තිරේ තුල. මේ ස්පර්ශ අන්තය සමුදය අන්තය කියලා කියනකොට මෙන්න මේ වගේ තැනක්. ඔය උන්නාබ බ්‍රාහ්මණතුමාගේ ප්‍රශ්නයේ පළවෙනි කොටස මෙතෙන්ට අදාළා. දැන් කැමරා ලෙන්ස් එකට බාහිරයට කුමන කුමන අරමුණක්ද ලැබෙන්නේ? ඒ ලැබෙන ආකාරය අනුව අර තිරේ චිත්‍රය වෙනස් වෙන්න පුළුවන්. ධාතු නානත්වය නිසා සංඥා නානත්වය. ඒ ධාතු නානත්වයට අනුව සංඥාවේ අර චිත්‍රයේ වෙනසක් වෙන්න පුළුවන්. එතකොට ඇහැට ලැබුණේ, කනට ලැබුණේ, නාසයට ලැබුණේ, දිවට ලැබුණේ, කයට ලැබුණේ කුමන හෝ අරමුණක්ද? ඒ අරමුණ අනුව හටගන්න ධර්මතාවයක් පිළිබඳවයි අපට මේ තුලින් පැහැදිලි කරගන්න වෙන්නේ. දැන් කැමරාවේ සිද්ධිය හොඳට පැහැදිලි. ඒ හටගත් චිත්‍රය සිතුවම පිළිබඳව කිසිම රසයක් හෝ නිරස බවක්, සැපක් හෝ දුකක්, සතුටක් හෝ අසතුටක්, රාගයක් හෝ ද්වේෂයක්, දුකක් හෝ සැපක් කිසිවක්ම විඳින්නේ නැහැ, විඳින්න බෑ කැමරා ඇසට, බාහිර රූපයට, විද්‍යුත් ක්‍රියාකාරීත්වයට. අන්න ඒ වගේ අපටත් මේ හේකන නාසය දිවකය කියන මේ ආයතන හයට කරන්න පුළුවන් කාර්ය කෘත්‍යයක් කොච්චරමයි. ඔන්න ඔය වගේම චිත්‍රයක් හදන්න පුළුවන්. ඔය වගේම චිත්‍රයක් හදන්න පුළුවන් ධාතු නානත්වය නිසා සංඥා නානත්වය. සංඥා නානත්වය නිසායි සංකප්ප නානත්වය. එතකොට ඒ සංඥාවට අනුවයි කල්පනාව වෙනස් වෙන්නේ. දැන් බලන්න කැමරාවේ ක්‍රියාකාරීත්වය එක්තරා සීමාවකට නතර වුණා. චිත්‍රයක් ඇඳලා දුන්නා. දැන් ඒක තවදුරටත් ඉස්සරහට ගෙනියනවද? කැමරා චිප් එකට ගන්නවද? ඔතනින්ම මෙකිලා යන්න දෙනවද කියන කාරණාව තීරණය වෙන්නේ අප මත. ඒක බාහිර ක්‍රියාවක්. දැන් හිතන්න කැමරා ඇසට බාහිර අරමුණක් ගැටිලා කරන්න පුළුවන් හරිය කළා, චිත්‍රයක් හදලා දුන්නා. දැන් මේ චිත්‍රයක් හදලා දුන්නා කියන තැන අපි හිතමු දැන් අපේ ඇහැට අරමුණක් ලැබිලා. දැන් අපට කැමරාලේ තිරේ පේන චිත්‍රය පේනවා. දැන් එහෙට අරමුණක් හම්බ වෙලා. දැන් අපි හිතන්න දැන් සම්මතයේ තුල අපි ඒ අරමුණ ගැන සිතන, තීරණය කරන, උපකල්පනය කරන, පරිකල්පනය කරන ස්වභාවය මතයි ඊළඟට කාර්ය කරේ. දැන් එතනින් එහාට අර ස්පර්ශාන්තයට, සක්කාය අන්තයට අදාළ නැහැ. ඒ සක්කාය අන්තයෙන්, ස්පර්ශ අන්තයෙන් කරන්න පුළුවන් ওই චිත්‍රය හදලා දෙන එක විතරයි. දැන් එහෙම් පිටින් වෙනස් ක්‍රියාවලියක් වෙනවා. දැන් මේ චිත්‍රය ඇහැට අරමුණක් කරගෙන හරි හොඳයි, හරි ලස්සනයි, එයා හොඳට ඉන්නවා, එතන හොඳට පේනවා. අන්න දැන් අපි ඔතනදී තමයි අභිනන්දති, අභිවදති, අජ්ජෝ සාය තිට්ඨති. රූපේ අභිනන්දති, අභිවදති, අජ්ජෝ සාය තිට්ඨති. සතුටු වෙනවා, ගුණ කියනවා, බැස ගන්නවා. යා රූපේ අභිනන්දතෝ, අභිවදතෝ, අජ්ජෝ සාය තිට්ඨතෝ උපජ්ජති නන්දි. රූපයෙහි සතුට උපදිනවා. ඒ කියන්නේ අපි ඒ චිත්‍රයට සතුටු වෙනවා, කැමති වෙනවා. ඊළඟට අපි තවත් ක්‍රියාකාරීත්වයකට ගිහිල්ලා කැමරා චිප් එකකට ගන්නවා. කබඩා කරගත්ත දැන්. දැන් ස්ථිර කරගත්ත එක. දැන් ඒ ක්‍රියාවලිය අර ස්වභාවික ක්‍රියාවලියට වඩා වෙනස්. ඒක අපි විසින් කළා. අර මුලින් කාර්ය ස්වභාවික ක්‍රියාවලිය. කැමරා ඇස විවෘත නම් විද්‍යුත් ශක්තිය තියෙනවා නම් බාහිර රූපය තියෙනවා නම් අර චිත්‍රය හදනවා. අමුතුවෙන් ක්‍රියාකාරීත්වයක් එතන නැහැ. මේක කරවන්න ඕන. කරන්න ඕන. අන්න නව කර්මය. නව කර්මය. අලුත් කර්මය. ඒක තමයි සක්කාය සමුදේ. ස්පර්ශ සමුදේට ආවා කියලා කියන අනිත් අන්තියට ගියා. ඇහැට පේන අරමුණක් හැදුනා කැමරාවේ තිරේ. දැන් ඒ තිරේ පේන චිත්‍රය දිහා බලලයි අපි රූපයේ පිළිබඳව සතුටු අසතුටුකම් ඇති කරගෙන ඉන්හාට යන්නේ. ඒක තමයි අභිනන්දතු අභිවදතු අජ්ජෝ සායතිට්ඨතු යා රූපේ නන්දි. ඒ සතුට වෙනකොට රූපේ කැමැත්ත උපදිනවා. රූපේ කැමැත්ත තමයි උපාදානය කියලා. උපාදානය ඇතුත් භවයේ, භවයේ ඇතුත් ජාතිය, ජාතිය ඇතුත් ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දෝමන සුඛායාස. මේ දුකේ හට ගැනීම. දැන් ඔන්න ඔය තැනින් සමාන කරගන්න ඕන මේ ආයතන පහේ කෘත්‍ය. ආයතන පහේ කෘත්‍ය ඔන්න ඔය කැමරාව තුළ සිදුවෙන මූලික සිදුවීම හා සමයි. මූලික සිදුවීම හා සමයි. ඊට වැඩි කාර්යයක්, ඊට වැඩි කෘත්‍යයක් ඒ ටිකට කරන්න බැහැ. මොකද ඇස කර්මයෙන් හටගෙන තියෙනවා. ඒ ආයතන හා බද්ධව උපදින සිත හැමතිස්සෙම විපාකයි. චක්කු සෝත ගාන ජීවහා කාය කියන විඥාන පහම විපාකයි. ඒ විපාක සිත කර්ම හෝ කුසල් හෝ අකුසල් හෝ කෙලෙස් බවට පත් වෙන්නේ නැහැ. ඒ විපාක සිතේ පහළ වෙන වේදනා සංඥා සංඛාර සිතුවිලිත් විපාකම මිස කුසල අකුසල කර්ම කෙලෙස් බවට පත් වෙන්නේ නැහැ. ඒවා විපාක. එක විපාකමය අවස්ථාවක් නිර්වින්දනය කළ වෙලාවක් වගේ කිසි අත්දැකීමක් තියෙන එකක් නෙමෙයි. කැමරාවේ තිරේ චිත්‍රයක් හටගත්ත කියලා කැමරා ඇසට හෝ බාහිර රූපයට හෝ එහි විද්‍යුත් ක්‍රියාකාරීත්වයට කිසි දැනුමක් නැහැ. කිසි අවබෝධයක් නැහැ. ඒ කියන්නේ සැපයක්, සතුටක්, දුකක්, අසතුටක් මුකුත් නැහැ. ඒහා සමානයි මේ ආයතන පහේ ක්‍රියාවලිය. එතනින් එහාටයි වෙනම ක්‍රියාවලියක් වෙන්නේ. අර කැමරාවේ චිත්‍රයේ පේන චිත්‍රය දිහා බලාගෙන විවිධ විදිහට හිතනවා වගේ. එතකොට කැමරා තිරේ පේන රූපේ බාහිර රූපේ වෙනවා. ඇස ආධ්‍යාත්මික ආයතනේ වෙනවා. අන්න ඒ වගේ තමයි අර මනෝපටිසරණ. මනස පිලිසරණ වෙනවා කියලා කියන්නේ මනසට අරමුණක් හදලා දෙනවා. ඔය ඇහැ කන නාසය දිව කය කියන මේ ඉන්ද්‍රිය ටික තම තමන්ට ගෝචර විෂය අරමුණු කරගෙන. ඒ කියන්නේ වේදනා සංඥාවන් පහළ කරනවා. අභිධර්මයේ දන්න ඇත්ත දන්නවා සම්පටිඥන. චක්කු ඉන්ද්‍රියේ කාර්යය අතහැරෙනකොට ඒ අරමුණ ඒ නිමිත්ත බාර ගන්නවා තවත් ඉතින්. සම්පටිඥන, සම්තිරණ, වොත්තපන, ජවන කියලා කර්ම ක්ලේශ අවස්ථාවලට යන පිළිවෙලක් ගැන හල ඇති. එතකොට මෙන්න මේ කාර්යය තුල මනසට අරමුණක් ලැබෙනවා. දැන් අර හැට අරමුණක් ලැබුණානේ කැමරා තිරේ හැදිච්ච චිත්‍රය. ඒ වගේම දැන් මනසට පේන අරමුණක් තියෙනවා. ධම්ම. ධම්ම කියලා කෙනකොට වේදනා සංඥා සංකාර මේ චෛතසික ටිකටයි ධම්ම කියලා කියන්නේ. ඒ ධම්ම, ඒ චෛතසික ධර්ම අරමුණු වෙන්නේ හිතට විතරයි. සිතට බෑ රූප දැනගන්න, ශබ්ද දැනගන්න, ගන්ධ දැනගන්න, රස දැනගන්න, පහස දැනගන්න බෑ. නානා විෂයානි නානා ගෝචරානි කිව්වන්. ඒව කරන්න බෑ. එතකොට සිතට පුළුවන් මෙන්න මේ ධර්මය අරමුණු කරන්න. මේ මේ ආයතන එකතු වෙලා හදලා දෙන ආයතනයන් හරහා එදෙන අර කැමරා ඇස ආදී දේ නිසා චිත්‍රයක් තිරේ පහළ වුණා වගේ ධාතු නානත්වය නිසා සංඥාවේ නානත්වය ඇති වෙන්න පුළුවන්. එතකොට ඒ කියන්නේ ඊළඟට මනසට අරමුණක් හම්බ වෙනවා. මනසට අරමුණක් හම්බ වෙනවා. දැන් මනසට අරමුණක් හම්බ වෙනවා කියන තැන අර කැමරාවේ තියෙන චිත්‍රයට ඇහැ අරමුණු වුණා වගේ, ඇහැට ගැටුණා වගේ, ඇහැට අරමුණක් ලැබුණා වගේ. ඇහැට ඒ චිත්‍රය ලැබුණාම අපි ඒ ඇසුරු කරගෙන යම් යම් ආකාරයකින් හිතුවද ඒ ආකාරයෙන්ම මනසට මේ අරමුණ ලැබෙනකොට මනස මේ අරමුණ බාරගෙන හිතන විදිහට අනුව තමයි කර්මක්ෂය වෙනවද කර්ම සකස් වෙනවද කියන කාරණාව තීරණය වෙන්නේ. එතකොට මනසට හම්බ වුනේ බාහිර වූ රූපයක්, ශබ්දයක්, ගන්ධයක්, රසයක්, පහසක් නොවේ. වේදනා සංඥා චෛතසික ධර්ම ටික සිතුවිලි. හැබැයි ඉබඳු තැනක මනසේ සිහිය නුවණ නොයදුණු ඒක බලන්නේ බාහිර වූ රූපයක්, ශබ්දයක්, ගන්ධයක්, රසයක්, පහසක් කියන තැන. බාහිර අරමුණක් දකිනවා කියන තැනකට ගියොත් ඔන්න සිතට බාහිර අරමුණු ලැබිලා නෑ. දැන් අවිද්‍යාව මෝඩකම තුල අරමුණු රස විඳිනවා. දැන් ඒ අරමුණු රසය විඳ ගන්න ආපහු ඇස සවිඥානක කරගෙන කනනාසය දිවකය සවිඥානක කරගෙන නැවත බාහිර ලෝකයට යනවා. මේක තමයි නැවත නැවත සසර ගමන හට ගන්න පිළිවෙල. නැවත නැවත භවය ඇති වෙන පිළිවෙල. එතකොට එතන සිහිය නෙමේ යෙදුනි අසිහිය. ඒ සිතට උපකාර වුණේ නෑ සිහිය. සිහියක් උපකාර වෙනවා එතනට. හැබැයි ඒකට සම්මා සතිය නෙමේ මිච්ඡා සතිය. මිච්ඡා සතිය තමයි මේ අරමුණ පේනකොටම අරහේ තිබුණ එක තියෙනවා තියෙන එක කියන බාහිරය සිහි ගන්නවනවා. බාහිර ලෝකයේ සිහි ගන්නවනවා. එතකොට යා ලෝකයෙන් මිදෙන්නේ නැහැ, ලෝකයටයි යන්නේ. ලෝකයන් තැහැරෙන්නේ නැහැ. ලෝකයට යනවා යා. එතකොට ඒ කියන්නේ පුරාණ කර්ම අවසන් වෙන තැන නෙමෙයි. නව කර්ම නොවන තැන නෙමෙයි. ආයති භවයේ නැවත එල්ම ඇති වෙලා ඒ කියන්නේ නැවතේ රූපේ බලන්න, අහන්න, දකින්න, ඒ දැනෙන දැනගන්න අරමුණු බලන්න ආපහු ආයතන උපද්දවලා. අනාගත භවයට අනාගත ඊළඟට ආයතනේ උපද්දවලා. අනුත්පාදයට නෙමෙයි උපාදයට ගිහිල්ලා. මේක තමයි දුක හටගන්න හේතුව. දුකහා දුක දුක්ඛ සමුදය කියන සත්‍ය දෙක මේ ක්‍රියාව තුල තියෙනවා. අර චිත්‍රය ඇඳපු අවස්ථාව දුක්ඛ සත්‍යයට අයිති. ඒ චිත්‍රය වරදවාගෙන ඒ පිළිබඳව අර කැමරාවේ තිරේ තියෙන චිත්‍රය බාහිරයට කිසිම අදාළ බවක් නැහැ. නමුත් ඒක බාහිර රූපයේ හැටියට, කෙනෙක් හැටියට, දෙයක් හැටියට, ගහක්, ගඟක්, වැලක්, මලක් කියන තැනින් බලනවනම් ඒහා සමාන වැරැද්දක් මේ මේ මනසට ලැබෙන අරමුණ තුලදී සිහිය නුවණ නොයදුනොත් යදෙනවම. එතකොට අපට සතුටු වෙන්න, අසතුටු වෙන්න, හිනා වෙන්න, අඬන්න, සරාගී වෙන්න, සදෝසී වෙන්න, කෙනෙක් දෙයක් තැනක් හම්බ වෙලා ඇති ඒ ලෝකේ. දැන් උන්නාම බ්‍රාහ්මණතුමා ඊට වඩා නුවණකින් අවබෝධයකින් යමක් ප්‍රශ්න කරන්නේ, එතුමා මහා නුවණකින් යුක්ත කෙනෙක්, එතුමා ලොකු අවබෝධයකින් යුක්තවයි මේ පැනේ බුදුරජාණන් වහන්සේගෙන් විමසුවේ. නිසාමයි ඒ නුවණ දිහා බලලයි බුදුරජාණන් වහන්සේ පිළිතුරු දී වදාළේ. උන්වහන්සේ මේ අදහස මෙතනට වෙනකම් ආවා. අර මුනුරසය විඳින්න බෑ, අර චිත්‍රයේ රස විඳින්න බෑ, කැමරා ඇසට බාහිර රූපයට හෝ විද්‍යුත් ක්‍රියාවලියට දන්නෙත් නෑ. නමුත් එවරු ධර්මතාවයක් වෙලා එච්චරයි. ඒ වගේ හැ රූපේ චක්කු විඥානය ආදී මේ ආයතන යෙදිලා ඉන්ද්‍රිය ධර්මයන්ගෙන් සිදුවෙන තමාවත් නොදන්න සිදුවෙන ධර්මතාවයක් තියෙනවා. ඒක උන්ට අදාළ නෑ, විශේෂ නෑ. හැබැයි ඔවුන්ගෙන් තොරව ඒ කාර්ය සිද්ධ වෙන්නේ නැහැ. එතනින් එහාට අර පේන අරමුණ, මනසට හමු වෙන නිමිත්ත අරමුණ බාර ගන්න විදිහට තමයි ඉතිරි කාර්ය සිද්ධ වෙන්නේ. අභිනන්දතෝ අභිවදතෝ අජ්ජෝ සායතිට්ඨතෝ යා රූපේ නන්දි. එතකොට යා රූපයක් ගැන නම් හිතුවේ සතුටු වුණේ, යට රූපේ කැමැත්ත ඇති වෙනවා, ඒ කැමැත්තම නන්දියම උපාදානය වෙනවා, උපාදානයේ භවය වෙනවා, භවයේ ජාතිය වෙනවා, ජාතිය ජරා මරණ ශෝක පරිදේව දුක් දුම්නස් උපායාස ආදී සියලු දුක් හදලා දෙනවා. හැබැයි මේ ලැබිච්ච අරමුණ බාහිරේ තිබුණු දෙයක් හෝ තියෙන දෙයක් බවට ගන්නෙ නැතුව හේතු නිසාම පෙර නොතිබීම හටගත්තා. ඉතුරුවක් නැතුවම අවසන් වෙනවා. අතීතයේ ඉඳලා ආවෙත් නෑ, අනාගතයට යන්නෙත් නෑ කියලා අපි මේ වගේ වචන බොහෝ වාරවල කතා කරලා ඇති. අර කැමරාවේ චිත්‍රය දිහා බලන්න, ওই චිත්‍රය කොහේ හරි ඉඳලා ආව නෙවෙයි. ওই චිත්‍රය කැමරාවේ ලෙන්ස් එක වැහුවොත් කොහෙටවත් යනවත් නෙමෙයි. කොහේ හරි ඉඳලා ආවෙත් නෑ ඒ චිත්‍රය, කොහෙටවත් යනවත් නෙමෙයි. පෙර කොහේ හරි තිබුණත් නෙමෙයි. කැමරාවේ ලෙන්ස් එක වැහුවට පස්සේ කොහේ හරි තියෙනවත් නෙමෙයි. තිබුණත් නෙමෙයි, තියෙනවත් නෙමෙයි. කොහේ හරි ඉඳලාවත් නෙමෙයි, කොහෙට හරි යනවත් නෙමෙයි. මේ හේතු හටගන්නකොට පෙර නොතිබීම හටගත්. මේ එක හේතුවක් ඉවත් වුණොත් ඉතුරුවක් නැතුවම අවසන් වෙනවා. ඒ වගේ මනසට ලැබෙන අරමුණත් නිමිත්තත් කොහෙවත් ඉඳලා ආවත් නෙමෙයි, කොහෙටවත් යනවත් නෙමෙයි. තිබුණත් නෙමෙයි, තියෙනවත් නෙමෙයි. පෙර නොතිබීම හටගත්ත ඉතුරුවක් නැතුවම අවසන් වෙන ධර්මතාවයක් මෙන්න මේ හේතු නිසා. එතකොට ඉන්ද්‍රිය ආයතනේ හඳුනා ගන්න වෙනවා. එතකොට අන්න එවඳු නුවණකින් මේ දිහා බැලුවොත් සතුටු වෙන්න, ගුණ කියන්න, බැස ගන්න තැනක් හම්බ වෙන්නේ නැහැ. එතකොට කියනවා අනබිනන්දතෝ අනබිවදතෝ අනුජ්ජෝසාය තිට්ඨතෝ යා රූපේ නන්දි සා නිරුජ්ජති. මේ රූපාදී ස්කන්ධයන් යම් නන්දියක් කැමැත්තක් තිබුණා නම් ඒක නිරුද්ධ වෙනවා. නන්දි නිරෝධා උපාදාන නිරෝධෝ. නන්දි නිරෝධයෙන් උපාදානේ නිරුද්ධ වෙනවා. උපාදාන නිරෝධයෙන් භව නිරෝධයි, භව නිරෝධයෙන් ජාති නිරෝධයි, ජාති නිරෝධයෙන් ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස ආදී සියලු දුකේ නිරෝධය හේතුල කොට. එතකොට ඔන්න දැන් සිතට පිලිසරණ සිහිය දෙපැත්තකට මිච්ඡා වෙන්න පුළුවන්, සම්මා වෙන්න පුළුවන්. සම්මා සතිය සිතට උපකාර වුණොත් එතකොට බාහිරේ තියෙනවා තිබුණ කියන බාහිරේ ඇති දෙයක් පිළිබඳව නෙමේ සිහි ගන්නවන්නේ. එර නොතිබීම හටගත්ත ඉතුරුවක් නැතුවම අවසන් වෙන. මේ හේතු නිසාම හටගත් හේතු නිරෝධයෙන් නිරුද්ධ වෙන ධර්මතාවයක් යන පැත්තට මනස යොමු කරනවා. පේන චිත්‍රය බාහිරේ නොවන බව, මේ හේතු නිසා හටගත්ත ධර්මතාවයක්. හේතුම් පටිච්ච සම්භූතං හේතු බංගා නිරුද්ධති නයිදං අත්ත කතම් බිම්බං නයිතම් පරකතං අඟ. අනුන් හෙදුවත් නෙමේ, මං හෙදුවත් නෙමේ. හේතුම් පටිච්ච සම්භූතං හේතු බංගා නිරුද්ධති, හේතු නිසාම හටගත්ත හේතු නිරෝධයෙන් නිරුද්ධ වේ. මෙබඳු නුවණක් පැවැතුනොත් අන්න එතනට ඒ සම්මා සතිය සිහි කරලා දුන්නොත්, කේනං පුරාණං නවං නත්ති සම්භවං විරත්ත චිත්තා ආයතිකේ භවස්මි තේ කේන බීජා විරුල්ලිච්ඡන්දා නිබ්බන්ති දීරා යතා යම් පදීපෝ. පුරාණ කර්මය ගෙවෙනවා. නවං නත්ති සම්භවං, අලුත් කර්මනේ. ඇයි බාහිරය කියලා දැකලා ඇසුරු කරන්න තැනක්, රස විඳින්න තැනක්, ඇලෙන්න ගැටෙන්න තැනක් හම්බ වෙන්නේ නැහැ. විරත්ත චිත්තායතිකේ භවස්මි, දකින්න අහන්න යන්න අනාගත භවයේ ඇලෙන්න තැනක් නැහැ. තේ කියන බීජා අවිරුල්ලිච්ඡන්ද, නැවත විපාකයට යන්න කර්ම සකස් වුනේ නැහැ. අන්න එතකොට කියනවා ඒ සිතට සිහිය නුවණ එකතු වුණු විමුක්තිය. විමුක්තිය නිවන මේ කියන තැන් වලින් අපි කතා කර, නිබ්බන්ති දීරා යතා යම්පති, පහනක් නිවි ගියාක් මෙන් දීරයන් වහන්සේලා නිවෙනවා, සැනසෙනවා. ඉතින් මේ අදහස තමයි මේ සූත්‍ර ධර්මයේ තුලින් උන්නාව බ්‍රාහ්මණතුමාට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළේ. ඉතින් මේ අදහස උන්නාව බ්‍රාහ්මණතුමා තරම් නුවණ නැතත් ඇසූ පමණකින් තේරුම් ගන්න, සති සම්පජඤ්ඤයන් වැඩි දියුණු කරගෙන, ඉන්ද්‍රිය සංවර කරගෙන, නීවරණ ධර්ම යම් දුරකට යටපත් කරගෙන මේ ධර්මීය සිහි කළොත්, මෙනෙහි කළොත්, ඒ ඇත්ත දැක ගන්න, දැන ගන්න මහන්සි ගත්තොත්, ඔබටත් මේ ජීවිතය තුළ ඒ ප්‍රතිඵලය උදා කර ගන්නට හැකි වෙන්නට ඕන. එනිසයි මේ ධර්මය සන්දිට්ඨිකයි, අකාලිකයි, ඒහිපස්සිකයි කියලා කියන්නේ. එනිසා ඒ ගැන උත්සාහවත් වෙන්න කියන අවවාදී අනුශාසනාව කරමින් අපි අදට නියමිත අනුශාසනාව නිමාවට පත් කරනවා. කාලය ඉතුරුවක් තිබුණොත් අපි බලලා ඒ ගැන වැඩි කතා බහ කළ යුතු නම් කතා කරන්න අපි උත්සාහ කරමු. ඉතින් හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. මේ උතුම් සද්ධර්මය වටහාගෙන මේ ජීවිතය තුලදීම, මේ ගෞතම බුදු සසුනේදීම, මේ නව වසරේදීම මේ සත්‍ය පසක් කරගෙන ලෞතුරු මගපල නිවනින් සැනසෙන්නට මේ ධර්මයේද හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මතු බුදු වන බුද්ධ භවසත්‍යයන් වහන්සේලා ඇතුළු දෙවියන්ටත්, නමින් මියගිය ඥාති වර්ගයාටත්, හැදුව ඇඩුගුරු දෙමාපිය දූ දරු පවුල් වල හැමටත්, සියලු ලෝ සතුන්ටත් සත්‍ය අවබෝධය, ධර්ම අවබෝධය වේවා. ධර්ම අවබෝධයෙන් නිවනින් සැනසෙනතුරු දෙලව සාන්තිය, යහපත, රැකවරණය, අභිවෘද්ධිය, දියුණුව උදා වේවා කියලා ප්‍රාර්ථනා කරුවන් සර්ණයි.
සාදු සාදු සාදු.
සාකච්ඡා කරන්න නම් වෙලාවක් නැහැ වගේ දැන් කියනවා.
තෙරුවන් සර්ණයි. අපි ගෞරවනීය උපදේශක කරනවා ස්වාමීන් වහන්සේගේ ස්කයිප් එකට ගාවින් කටියට ස්කයිප් එක ගන්න උත්සාහ ස්කයිප් එක මියුට් කරන්න. ඒකට සම්බන්ධ වෙන මාත්‍යාව මාත්‍ය ක්ලවුඩ් සයන්ස් ස්කයිප් එක මියුට් කරන්න. තුමාත් අපි එකට ස්කයිප් එකෙන් මියුට් කරන්න කියලා නේද?
හොඳයි. ඔව්. මම හිතන්නේ ප්‍රියන්ත මහත්මයා ඉන්නවා ළඟ. ඔව්. නෑ මම හිතන්නේ ප්‍රියන්ත මහත්මයා ළඟ නැති ඇති. මම සම්බන්ධය එක කරන්න. ඔව්.
මම
එහෙමනම් අපි වෙලාව ප්‍රයෝජන ගන්න ගෞරවනීය ස්වාමීන් වහන්සේ අපි කල්යන් මිත්‍රෙන්ට ඇති ප්‍රශ්න යොමු කරමු. කල්යන් මිත්‍රෙන්ට ප්‍රශ්න ගොඩක් ඇති ඒ නිසා අපි මදි වැඩිපුර කතා කරන්න නැතුව ඉන්න උත්සාහ ගන්න. කල්යන් මිත්‍රෙන්නේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ අපිට මේ අනිගි සූත්‍ර දේශනාව චතුරාර්ය සත්‍යෙම පැහැදිලි වෙන ආකාරයට විස්තර කර දුන්නා. ඒ සූත්‍ර දේශනාවේ උනාසර පෙන්වුවා අපිට දෙමන්සත් ලංගියකට ඇවිල්ලා එක පැත්තක් දුක ඇති කරන පැත්තක් දුක නැති කරන පැත්තක් වශයෙන් දුක් සමුදය දුක් සත්‍ය දුක් සමුදය අවබෝධ කර ගන්න පුළුවන් පැත්තක් ප්‍රයෝගින දුක් නිවෝදසයි නේද ගාමන ප්‍රතිපදාව පැත්ත. ඉතින් මම ගෞරවනීය ස්වාමීන් වහන්සේගේ ප්‍රශ්නයක් අහන්නම් කලින් මෙතන ආරම්භයක් වශයෙන් ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ මේ පැහැදිලි කිරීම තුළ අපිට වෙන්න දුන්න එක කාරණයක් පමණක් කරන්න පුළුවන්කම ඇති ශරීරාවයව පහක් තමයි අපිට මේ තියෙන්නේ පංචේන්ද්‍රිය වශයෙන්. නමුත් මනසේ උපකාරයේ පිළිසක්ම ඇතුළු තමයි අපි ඉතින් එහාට ඒ ඉන්ද්‍රියයන් භාවිත වෙන්නේ. ඉතින් මේ පිළිසක්ම ගන්න ආකාරය හැටියට තමයි අද දෙමන්සලෙන් දෙපැත්තකට යොමු වෙන්නේ. ඉතින් බොහෝ විට මේ සංසාර ගමනේ පුරුද්ද හැටියට අපි මේ මනසේ පිළිසක්ම ගන්නේ මේ දකින ආරමුණු අභිනන්දනය කරලා අභිවදනය කරලා අජෝසය චිත්තනය කරලා ඒ අනුව කුම්භ සේවනයකට වටින ප්‍රතිපදාව තමයි මෙතුවක්කල් මම හිතුවේ. එතකොට ඒ ඉන්නා මම ඇයි ප්‍රපාතම කොහොමද මම දන්න සතියින් තමයි දෙය වෙන්න ඕනේ සතිය ඇතුව ඇයි මම මේ නාභිනන්දති නාභිවදති අජෝසය චිත්තනය පැත්තට යන්නේ ඇයි මම මේ මට දැනට වින්දන දෙනවා කියලා පේන අරමුණු අභිනන්දනය නොකර ඉන්නේ නාභිනන්දනය කරන්නේ ඇයි මම මොකද ඒ සඳහා මා පෙළඹා ගන්න තියෙන ධර්මතා ගෞරවණීය ස්වාමීන් වහන්සේ කොහොමද මේ මම හිතන ඒක තමයි ප්‍රධානම කඩ මේ ප්‍රධානම තැන අපි අර එක පැත්තකින් අනිත් පැත්තට වැටෙන්නේ ඇයි මේ අභිනන්දනය කරමින් හැමදේම හිතපු මම එකපාරටම කොහොමද මම එකපාරට ඕකමක් වුනේ කොහොමද අභිනන්දනය නොකර මතකට නාභිනන්දනය කරන තැනකට පත්වීම සඳහා ඇති ප්‍රතිපදාව කුමක්ද ගෞරවණීය ස්වාමීන් වහන්සේ නමස්කාර පූර්වක වංශින් ඉඳලා සිටින ඒ පිළිබඳ වක්ත පිළිපැදිරි කිරීමක් වෙනවා. පුරුවන් සන්න.
තරසන්නයි. ආශ්‍රවයයි අපේ බලවත් සසර බොහෝ කාලයක් පුරුදු කළ පුරුද්ද මේ චිත්‍රය මේ සටහන පේනකොටම සංඥානානත්වයෙන් සංකප්පනානත්වයට සංකප්පනානත්වයෙන් ඡන්දනානත්වයට මේ පිළිවෙල අනු පිළිවෙල හැදෙනවා. එතකොට දැන් අපිට ලේමස්නහරින් හටගත්ත රූපයක් දකිනකොටත් මේ අහවලා මේ අහවල් කෙනා කියන අදහස බලවත්. සමහර වෙලාවට අපට එබඳු අරමුණක් හම්බ වෙන්න ඕනේ අපට වීඩියෝ පටියක චිත්‍රපටියක එහෙම නැත්නම් කඩදාසියක වැනි තැනක ඒ රූප මාත්‍රය හම්බ වුණත් අප තුළ උපදින්නේ අර පුද්ගල සංකල්පයමයි. දැන් අරමුණ විවිධයි. ලේමස්නහරින් හටගත් අරමුණ ලැබුණත් පත්‍ර කෑල්ලක තියෙන චිත්‍රයක් රූපයක් හම්බ වුණත් වීඩියෝ පටියක චිත්‍රපටියක තියෙන රූපයක් හම්බුණත් උපදින්නේ හවලා කියන පුද්ගල සංඥාව. ඒ අහවල් තැන අහවල් දේ කියන. එතකොට අපි හැමතිස්සෙම මෙබඳු සටහනක් හිතට පේනකොටම ඉක්මන් වෙනවා. අර ජම්මෙට වඩා පුරුද්ද ලොකුයි කියලා කියනවා. සංසාරික කළ හුරුව පුරුද්ද ඉදිරිපත් වෙනවා. මේ ආශ්‍රවය ගෙවා ගැනීමයි අමාරු. ඒ සඳහා ඒ ආශ්‍රවයට නොවැටී ඒ පුරුද්දට ඉඩ නොතිබා අභිනන්දනයට යන්න නොදී නාභිනන්දනයෙන් යුක්ත වෙන්න නම් ඉස්සලා මහා පදනමක් හදා ගන්න වෙනකොට අපිට දෙපය පිහිටුවාගෙන ඉන්න නොසෙල් වෙන නොයටෙන තැනක ඒක තමයි සීලේ පතිට්ඨායි කියලා කිව්වේ. ඒක මේ පන්සිල් ටිකක් රකින්නවා කියන සීමාවකින් නතර වෙන්න බෑ. ප්‍රතිමෝක් සංවරය, ඉන්ද්‍රිය සංවරය, ආහාරයේ පමණ දන්නා බව, ඒ කියන්නේ සිව්පස පරිහරණය පිළිබඳව, නිදිවැරීමේ යුක්ත බව, සති සම්පජඤ්ඤය, සීහා නුවණ, ඒ කියන්නේ අතීතයට අනාගතයට යන නොදී සිත වර්තමානයේක රඳවන්න දරණ උත්සාහයයි සති සම්පජඤ්ඤය කියලා අපි අදහස් කරන්නේ. මනස හැමතිස්සෙම අතීතයට යනවා අනාගතයට යනවා ලැබෙන අරමුණේදී. ඔය අපි කතා කළ තැන එක්ක අතීතයේ සිහි කරගන්නවා, එක්ක අනාගතයේ සිහි කරගන්නවා. ඒ දෙපැත්තටම ගිය හැම තැනකම අපි දුක්ඛ සමුදය සතර දුක හැදෙන පැත්තට ගිහිල්ලා තියෙනවා. හැබැයි අපි මේ දෙපැත්තට නොගියේ නොවැටි වර්තමානයේක ඉන්න දරණ උත්සාහය අපිට බොහෝ උපකාර වෙනවා ඒ ගමන වළක්වා ගන්න. නිසා සති සම්පජඤ්ඤය තුළින් අපි පුරුදු කරන්න ඕන මේ අහවල් කමටහන, ආවල් කමටහන කියන කමටහනේ වටිනාකමක් නැහැ. ඒකේ නමේ වටිනාකමක් නැහැ. කෘත්‍ය කාර්ය වෙන්න ඕන කමටහන කුමක් වේවා. කොයි එකත් ගේක ලොකු බොඩි එකක් නැහැ. වියයුත් අතීතයට නොගිහින් අනාගත නොගිහින් වර්තමානයේක රැඳෙන්න පුළුවන්ද කියලා. එතකොට දැන් අපිට හැකියාවක් නැහැ මේ අරමුණු ඇහැට, කනට, නාසයට, දිවට, කයට ගැටිලා අර කැමරා තිරේ වගේ චිත්‍රය හැදුනොත් ඕක බලන්නෙම අර සංසාර හුරුව ආශ්‍රවය අනුව බාහිරයේ තියෙන දෙයක්, ඉන්න කෙනෙක්, දෙයක්, තැනක් හැටියට. හේ බව දැනගෙන හඳුනාගෙන ඒ මෝඩකමට නොඇටි ඉන්න උත්සාහයක් හැටියට පළමුකොට උපායක් හැටියට අපි සිතින් අරමුණක්, කුසල අරමුණක් හිතට ගන්නවා. ඒක අරමුණ එන්න දෙන්නේ නැහැ අපි. අපි විසින් අරමුණක් ගන්නවා. කමඨාන කියන්නේ ඒක. අපි විසින් අපේ සිත රඳවන්න පුළුවන්, පවත්වන්න පුළුවන් අරමුණක් ගන්නවා, නිමිත්තක් ගන්නවා. අරගෙන ඒක අර බාහිරේ තියෙන දෙයක්, ඉන්න කෙනෙක්, දෙයක්, තැනක් කියන තැනට නොගෙහි කෙලෙසෙන තැනකට යන්න නොදී සිත පවත්වන්න පුළුවන් නිමිත්තක සිහිය පවත්වනවා. නුවණින් ඒ දෙස බලනවා. මෙන්න මේ දරණ ප්‍රයත්නය තමයි අපිට යම් දිනක ඉන් එහාට යන කාර්යයකට පිහිට වෙන්නේ. සීලේ පතිට්ඨාය නරෝස පඤ්ඤෝ චිත්තම් පඤ්ඤං චබයි. ඒ පදනමේ පිහිටි නැති කෙනෙකුට සිත ප්‍රඥාවත් වඩනවා කියන කාරණාව, විමුක්තිය කරා ගෙනියනවා කියන එක වෙන්නේ නැහැ. ඒ නිසා ප්‍රධාන වෙනවා මේ ධර්ම දැනගත්ත කෙනාට මේ ඉන්න පදනම දෙපය පිහිටුවා ගන්න තැන වැටෙන්නේ නැතු වෙන්න, පැටලෙන්නේ නැතු වෙන්න, හොඳින් පිහිටා ඉන්න පුළුවන් හයිය හදාගත්තොත් තමයි මෙතන මේ ආශ්‍රවය ගෙවාගෙන ආශ්‍රවයට ඉඩ නොතබා සම්මා සතිය. එතකොට පොඩි සතියක් සිහියක් නෙමෙයි මෙතනට ඕනේ. යන්තම් සිහියකින් බෑ මේ රැවටීම බුලා කරන්න. අපි ඉස්සෙල්ලා ඒ සිහිය හදාගන්න තමයි අර අපි විසින් නිමිත්තක් අරගෙන, ඒකත් නිමිති සහිතයි, ඒකත් ඉන්න ඕන තැන නෙමෙයි. නමුත් නානා නිමිති අපිට නානා සංඥාවන් මගහැරවලා ඒ සංඥානානත්වයෙන් චන්දනානත්වයට, චන්දනානත්වයෙන් පරිධානයට, පරිධානයෙන් පරිේෂණයට යන්න තියෙන ගමන සම්පූර්ණයෙන් වළක්වමින් අපි එක තැනක රඳවා ගන්නවා කියන්නේ අන්න ආශ්‍රවයේ ගෙවෙනවා, ආශ්‍රවයට ඉඳ නැතුව යනවා. අන්න අර සති සමාධි වැඩෙනවා, සති සිහි නුවණ වැඩෙනවා. ඒ වඩාගත්ත, දියුණු කරගත්ත සති සමාධියක් ඇති කෙනෙකුට, සිහි නුවණක් ඇති කෙනෙකුට අන්න අර ආශ්‍රවයට ඉඳ නොතබා මෙහෙමම පේන තැන නෑ, එහෙම එකක් නෙමෙයි මේ ඇතුළ තමයි පේන්නේ, මේ හේතු නිසාම හටගත්ත, හේතු නැති වෙනකොට නැති වෙන බාහිර අරමුණක්, බාහිර ධර්මතාවයක් නොවන බවට දැඩිව නුවණින් මේ බලනවා. එහෙම බලන්න බලන්න ආශ්‍රමය ගෙවෙනවා. යම් දවසක මේ අරමුණ හිතට හමු වෙද්දී බාහිර දෙයක් කෙනෙක් කියන සිහිවීම ගෙවිල යනවා. නොවි නොවෙන තැනටම යනවා. එතකොට කියනවා අපි ඔන්න රූපයෙන් මිදිලා, වේදනාවෙන් මිදිලා, සංඥාවෙන් මිදිලා, සංඛාරයෙන් මිදිලා, විඥාණයෙන් මිදිලා. පරිමුංචති රූපම් හා පරිමුංචති වේදනාය, පරිමුංචති සංඥාය, පරිමුංචති සංඛාරය, පරිමුංචති විඥානම්. ඒတိකෙ විදිනකොට පරිමුංචති ජාතියා ජරා මරණේන ශෝකේ පරිදේවී දුක්ඛ දෝමනස්සේ උපායාසේ. පරිමුංචති දුක්ඛස්මාති වද. අන විමුක්ති. කියලා කියන්නේ මේ සියල්ලෙන් මිදුණා කියන එක. එතකොට මිදුනේ යන නුවණ ලැබුණාම අරහත් ඵල ප්‍රත්‍යක්ෂා ඥානය කියලා. එතකොට සෝතාපන්න වෙනකොට ප්‍රත්‍යක්ෂා ඥානයක් තියෙන මේ ටිකෙන් මිදුණා කියන එක. සකදාගාමී වෙනකොට ප්‍රත්‍යක්ෂා ඥානයක් තියෙනවා, මිදීමක් තියෙනවා මේ ටිකෙන් මිදිලා දැන් කියලා. අනාගාමී වෙන කෙනාටත් ප්‍රත්‍යක්ෂා ඥානයක් තියෙන දැන් මේ බඳ සංයෝජන ගෙවිලා, මේ බඳ ආශ්‍රව ගෙවිලා, මේ බඳ උපාදානයන්ගේ නිදහස්. තව ඉතිරියක් තියෙන බවක් ගන්න. අරහත් ඵල ප්‍රත්‍යක්ෂා ඥානයට යනකොට අර සියල්ලෙම මිදිලා. පරිමුංචති දුක්ඛස්මාති වදා. සියලු දුකෙන් මිදිලා. මිදුනේ යන නුවණ දා. ඉතින් ඒ විදිහටයි යන්න වෙන්නේ. ඉතින් ඒ ආශ්‍රවයයි ඔය තැන බලවත්. ඉතින් ආශ්‍රවයේ ගෙවෙන හිටියට බලන්න වෙනවා. ඒ සඳහා සුදුසු පදනම හොදා ගන්න වෙනවා සීලේ.
සාදු සාදු සාමාස හොඳමයි. අපිට දෙදෙන කිලිපත්ව තියෙන ප්‍රශ්න වලට මම ඉස්සලම ජෝතිපාල මහත්මයා දෙනවා. උනන්තුරි ජයන්ත මහත්මයා ප්‍රශ්න කරන ජෝතිපාල මහත්මයා උදේට.
පෙරුවන් සරණයි. ගරුතර මහා සංඝරත්නයේ අවසරයි. සියලුම කල්යාණ මිතුරු මිත්‍රියන්ගෙනුත් අවසරයි. පින්වත් ස්වාමින් වහන්සේ, මට මේ දැන් ප්‍රශ්නයක් මතුවෙලා තියෙනවා. මේ ඔබ වහන්සේ සඳහන් කරා චක්කු විඥානේ දත්ත චක්කු ඉන්ද්‍රියෙන් දැක්ක හැක්කේ රූපයක් පමණයි කියලා. මේ රූපයක් කියන්නේ වර්ණ සටහනක් කියලයි මම අහලා තියෙන්නේ. මෙන්න මේ වර්ණ සටහන කියන වචනේ තමයි මට අදහස පැටලිලා තියෙන්නේ. මෙතන වචන දෙකක් තිබෙනවා කියන එකයි මට තේරෙන්නේ. වර්ණ කියන එකෙන් සුදු, කළු, රතු, කහ එවැනි වර්ණත් සටහන නැත්තම් හැඩතලයක් විය හැකි බවත්, රවුම්, දිගටි, ඕවල් ආකාර කියලත් මට හිතෙනවා. මේ අතරම මම මේ කල්යාණ මිත්‍ර ඇසුරෙන් සුතමේ දැනීමක් ලබාගෙන තියෙනවා. මේ පින්නන දේ නැත්නම් මේ පින්නන බව ගැන කිසිදු විතරයකින් තොර විය යුතුයි කියලත්. ඉතින් මේ ඇස් ඉදිරිපිටට ආපු මේ වර්ණ සටහන ගැන මම කහපාටයි කිව්වොත්, ඉතින් මට එතන නිමිත්තක් අහු වෙලා තියෙනවා. එතකොට මොකද්ද මේ වර්ණ සටහනයි කියන්නේ? පාටක් හරියට කියන්න බැරි බොඳ වුණු දෙයක් කිව්වත් ඒ සංඥාවක් තියෙනවා. දැන් රස රූපය ගැන කිව්වත් මේ ආකාරයමයි මගේ සම්බෝලෙට ඇඹුල් මදි කියන දැනුනොත්, ඉතින් එතනම මට නිමිත්තක් ඉපදිලා. පින්න ස්වාමීන් වහන්සේ කරුණාකර මට මේ උදාහරණ මගින් පැහැදිලි කරලා දෙන්න. මම මේ දහම ඉගෙන ගන්න කෙනෙක් හැටියටයි මේ ප්‍රශ්නේ ඔබ වහන්සේගෙන් මේ අහසන්නේ. ඔබ වහන්සේට ගොඩාක් පිං.
හොඳයි. ඒක පසුගිය දා කළ තේම්ස් විහාරයේ කළ වැඩසටහන ශ්‍රවණය කළා නම් ගද්දුරට සාර්ථක වෙන. එහෙම නැත්නම් එළිය දකින්නයි මවකතරේ කියන අලුත් පොතක් පිට වෙලා තියෙනවා අපේ. ඒක කියව ගන්න ලැබුණොත් ඒකෙත් තුරක් ඔය ආයතන ටික ඒ ආයතනයන්ට කරන්න පුළුවන් කෘත්‍ය අපි හඳුන්වා දීලා තියෙනවා. අපි ගත්තොත් ඇහැට ගැටෙන්නේ රූපේනේ. රූපේ ගුහම අපි හිතාගෙන ඉන්නේ බාහිරයේ තියෙන රූපය තමයි හැට පේන්නේ කියලා. ඉතින් එහෙමම එකක් වෙන්නේ නැහැ. අපි ගත්තොත් අපි බාහිර රූපය කියන එක සතර මහා ධාතුව හැට පේන දේ අපි ගත්තොත් පඨවි ධාතුව කියලා. අපි හිතමු එහෙන් අපි බාහිර රූපයක් පේනවා කියන සම්මතයකම ඉඳගෙන අපි පටන් ගත්තොත් බාහිරයේ දිහා අපි හැරලා බැලුවොත් දැන් එහි ඇත්තේ පඨවි ධාතුව නම්. පඨවි ධාතුව කියලා කියන්නේ තද ගතිය හෝ මෘදු බව. තද ගතිය මෘදු ගතියයි පඨවි ධාතුව. දැන් එහෙ ඇරලා බලන්න හොඳට යමක ඉදිරියේ තියෙන යමක තද ගතිය හෝ මෘදු බව පෙනෙයිද? ඒක තද බව මෘදු බව පෙනෙයිද? හම්බ වෙන්නේ නැහැ. දැනෙන්නේ නැහැ. හැට ධාතුව හමු වෙන්නේ නැහැ. එහෙනම් මොකක්ද හැට පේන්නේ? එතකොට බාහිර රූපයේ තියෙන වර්ණ සටහනක් ඇවිල්ලා එහෙ හැපෙන්නෙත් නෑ. එහෙම වුණොත් අපිට ගින්නක් බලන්න බෑනේ. ගින්න ඇවිල්ලා එහෙ හැපෙනවා නම් පිච්චෙන්න එපෑ, දෙවෙන්න එපෑ. බාහිර රූපය නිසා බාහිර රූපය නිසා කර්මයෙන් හැදිච්ච ඇහැ විසින් නිර්මාණයක් කරගන්නවා. බාහිරය නිසා ඇහැ විසින් නිර්මාණයක් කරගන්නවා. ඇහැ විසින්. එතකොට ඒ ධාතු නානත්වයට අනුව මේ නිර්මාණය වෙනස් වෙන්න පුළුවන්. හෙතකොට දැන් අපි කණ්ණාඩියක් ගැන හිතුවොත් කණ්ණාඩිය ළඟ බාහිරයේ ඉදිරියේ තියෙන දෙයට ඉදිරියේ යමක්ද තියෙන්නේ ඒ හා සමාන වූ චිත්‍රයක් කණ්ණාඩිය මත පතිත වෙලා ඇති. කණ්ණාඩියෙන් දැర్శණය වෙනවා අපිට. දැන් බාහිර රූපයේ තියෙන පඨවි ධාතුව හෝ ආපෝ ධාතුව හෝ තේජෝ ධාතුව හෝ වායෝ ධාතුව හෝ කණ්ණාඩියට ආවෙනේ. ඒකේ තියෙන රතු පාට හෝ නිල් පාට හෝ දම් පාට හෝ මොනියම් පාටක් හෝ ඒකට ආවෙත් නැහැ. එහෙම ආවනම් අරකේ පාට අඩු වෙන්නේ නැහැ. එහෙම ආවෙත් නැහැ. එතකොට කණ්ණාඩියේ උපයක් තියෙනවා බාහිරයේ යමක් ඉදිරියේ තිබුණොත් ඒ බඳු ඡායාවක් හට ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා කණ්ණාඩියට. ඒ වගේ මේ ඇහෙද ප්‍රසාද රූප හැටියට කර්මයේ විසින් සකස් කරලා තියෙනවා. බාහිරයේ යමක් ඉදිරියට ආවොත් අර කණ්ණාඩිය මත චිත්‍රයක් ඇඳුනා වගේ ප්‍රතිබිම්බයක් හටගත්තා වගේ යම් රූප සටහනක් ඇඳෙන්න පුළුවන් මේ ප්‍රසාදය තුළ. එතකොට ඇහැට කරන්න පුළුවන් කෘත්‍ය ඔච්චර. ඇහැ ඔය බාහිරයෙන් බාහිරයත් එක්ක ගැටෙන්න පුළුවන්, බාහිරයත් එක්ක හමු වෙන්න පුළුවන් සීමාව ඔච්චරයි. එතකොට බාහිර රූපේ දන්නෙත් නෑ මෙහෙම එකක් වුණා කියලා, ඇහැ දන්නෙත් නෑ මම මෙහෙම දෙයක් කරගත්තා කියලා. ඒවා ඒ නිසයි මේවා අනාත්මයි කියලා කියන්නේ. එතකොට ඇහැ විසින්ම ඇහැට කර්මානුරූපව කර්මයෙන් සකස් වෙච්ච ආකාරයෙන් ඇහැ විසින්ම හදාගත්ත චිත්‍රය. ඇහැ විසින්ම හදාගත්ත එක. ඒක කවුරුවත් හදුවා නෙමෙයි, ඇහැ විසින්ම. එහෙම නිර්මාණයක්. එතකොට ඒක තමයි අපිට මේ දැකීම දක්වා දැනගැනීමක් දක්වා කර්ම කෙලෙස් කුසල් අකුසල් දක්වා එන්න තියෙන මහවත පාර වෙලා තියෙනවා. එතකොට කොහොම හරි ඇහැට පුළුවන් මෙන්න මේ බඳු වර්ණ සටහනක් හදාගන්න. ඊළඟට නාසයට පුළුවන් අර පටවි අර තදදී බාහිර අරමුණ ඉඹල බැලුවොත් ගන්ධයක් දැනේ. ගන්ධය කියලා කියන්නේ ධාතුව නෙමෙයි. ධාතුව නිසා හටගත් එක. උපාදාය කියලා. දිව ගාල බැලුවොත් රසයක් දැනේ. ඒ තද ගතිය මෘදු ගතිය දැනෙන්නේ නෑ. රසය ධාතුව නෙමෙයි. දිවටත් මේ ධාතුව දැනගන්න. දිවට මේ ධාතුව දැනගන්න රසේ උපාදාය රූප. ඊට පුළුවන් එච්චරක්. හැබැයි අල්ලලා බැලුවොත් තද ගතිය දැනේ. ධාතුව දැනෙනවා. අතට දැනෙනවා. හැබැයි අතට බෑ දැන් මේකේ වර්ණය ගැන යමක් යම් අත්දැකීමක් ලබන්න. ගන්ධය ගැන අත්දැකීමක් ලබන්න බෑ. රසය ගැන අත්දැකීමක් ලබන්න බෑ. එකයි කරන්න පුළුවන් එච්චරක්. කෘත්‍ය එච්චරක්. ධාතුව ගැන වෙන කිසි ආයතනයකට දැනුමක් නැහැ. එච්චරයි දැනුම කයට විතරයි. දැන් අපට සිතින් ගත්තාම දැන් අපි ඔය කතා කළ තැන සිතටත් ඔය ඇහැට පේනවා වගේම තරමින් ප්‍රකටව අරමුණු පේනවා. දැන් අපි දැන් සිහි කරගත්තොත් අපට ඕන දෙයක් සිහි කරගන්න පුළුවන්. මේ සජීව පේනවා වගේම පේනවා. මෙන්න මේ පේන තැනයි අපි ඉස්සෙල්ලා හඳුන ගන්න බලන්න ඕන. ඔය බාහිරය පේනවද, අධ්‍යාත්මය පේනවද, එහි තියෙන තහනක් පේනවද කියන එක අපට විසඳ ගන්න ගියාම හරි අමාරුවේ වැටෙන්න පුළුවන්, හරි අපහසුතාවයකට පත් වෙන්න පුළුවන්. ඒක ටිකක් අමාරු පාරක්. ඒක හරි පාරක්. ඒක අමාරු පාරක්. හැබැයි ඔබ ආධ්‍යාත්මයේ ඇතුළතින් මේ ගමන පටන් ගත්තොත් විචිකිච්ඡා ඇති වෙන්නේ. දැන් ඔබතුමා කියපු ප්‍රකාශනය තුල තියෙනවා විචිකිච්ඡාව. කොයි එකද හරි, කොයි එකද හරි, කවුද හරි කියන සැකය, කුකුස. දැන් අපිට ඕන ඒ කුකුස් ඉවත් කරගන්න. ඒ නිසා ඔබ පටන් ගත්තොත් හොඳයි ආධ්‍යාත්මයේ ඇතුළතින්. දැන් අපි බලමු, දැන් මනසට අරමුණක් පේනවා කියන තැන දැන් බොහොම ප්‍රකටයි, මහා මෙර වගේ ප්‍රකටව පේනවා. දැන් අපිට අහන්න පුළුවන් මේ දැන් ඔය පේන රූපේ කාටවත් මේ බලන්නකෝ මම මෙහෙම රූපයක් දකිනවා බලන්නකෝ කියලා තව කෙනෙකුට පෙන්වන්න පුළුවන්ද? බැ. තමන්ට මෙහෙ අරලා බලන්න පුළුවන්ද ඔය පේන චිත්‍රය? රූපේ බලන්න බැ. අල්ලලා බලන්න පුළුවන්ද? බැ. ඉඳලා බලන්න පුළුවන්ද? බැ. ඔය හිතට පේන රූපය හපල බලන්න පුළුවන්ද? ලෙව කාල බලන්න පුළුවන්ද? ඒත් බැ. දකින්නම විතරයි පුළුවන්. එතකොට දකින දේ ඇත්තක්ද, පේන දේ ඇත්තක්ද? එහෙනම් මිරිඟු ඇති තැන වතුරත් පේනවනේ. හැබැයි ඇත්තක් නෙමෙයිනේ. මායාකරුගේ විඥාව තුල පරිවියෙක් පේන්න පුළුවන්නේ. පේනව ඇත්තක් නෙමෙයිනේ. එහෙනම් මේ මනසට පේනන දේත් ඇත්තද? දැන් Tamanට පුළුවන්කම තියෙන්න ඕන එහෙටනම් එහෙටනම් පරණ රූපයක් හම්බ වෙයි. කනටනම් ශබ්ද රූපයක් හම්බ වෙයි. නාසයට පුළුවන් ගන්ධ රූපයම විතරයි අරමු. දිවට රස රූපේ විතරයි. කයට ධාතු විතරයි. පහස විතරයි. එහෙනම් දැන් මේ ඇහෙද? දැන් මේ පේන්නේ මේ පේන දේ කනටද, නාසයටද, දිවටද, කයටද? මේකකට වත්තයි. එහෙනම් අර අර ආයතනයන්ට කරන්න පුළුවන් කෘත්‍ය සීමාව හඳුනගත්තනම් එහෙනම් එහෙට පේන ධාතුව හෝ ධාතුව නිසා උපදින උපාදාය කියන මට්ටමකටවත් මෙතන අයිති නෙමෙයි කියලා මේ පැත්ත මේ බාහිර රූප ශබ්ද ගන්ධ රස පහස එහෙ කනනාසය දිවකය අතහැරෙන විදිහට මෙතන ඇත්ත බලා ගන්න පුළුවන් වුණොත් ඔබට ගමන පහසු වෙයි කියලා මං හිතනවා. ඉතින් එක එකනට පුළුවන් කැමති කැමති මාර්ග අනුගමනය කරන්න කොයි පැත්තෙන් බැලුවත් හරි. ඉතින් තමන්ට ඉක්මනින් සක කුකුස් දුරු වෙලා මග හෙලි වෙන පැත්ත හඳුනා ගන්න. බාහිරේ ඉඳලා ඇතුළට යනවද, ඇතුළෙන් හඳුනාගෙන බාහිරේ අතහර ගන්නවද කියන කාරණාව උත්සාහවත් වුණොත් මං හිතනවා හුඟක් පහසු වේවි කියලා.
සාදු සාදු සාදු. බොහොම පින් ගෞරවනීය සන්නාස. ඒ වගේම ඔබ වහන්සේ මේ මතක් කෘතේ පොත පිළිබඳව කල්යන් මිත්‍රෙක් විමසුවා. ඒ වගේම අනුරුද්ධ ප්‍රේමදාස මහත්මයා පිළිබඳ ලියලා තියෙනවා. පොත එළිය දකින්න බවකතරේ,
එළිය දකින්නයි බවකතරේ,
එළිය දකින්නයි බවකතරේ කියලා. ඒ වගේම ශ්‍රී සද්ධර්මාලෝක කල්යන මිත්‍ර සංසදයේ ටෙලිෆෝන් නම්බර එකක් දාලා තියෙනවා. Skype window එකේ කල්ලාන් මිත්‍රින්ට කැමති අයට ඒ ආකාරයට සම්බන්ධයක් හදාගෙන පොත ලබා ගන්න පුළුවන්. හොඳයි.
ඉතවස්තර නම් ඒ දුරකථනයේ වැඩ කරන එකක් නැහැ. එතුමිය ඔස්ට්‍රේලියාවේම ඉන්නේ මේ වෙලාවේ, පර්ත් වල ඉන්නේ. පෙබරවාරි 7න් පස්සේ තමයි ලංකාවේ නැවත හමු
වෙන්නේ. හොඳයි. හොඳයි. එකක් මතක තියාගන්න. පෙබරවාරි 7න් පස්සේ නම්බරයට කතා කරලා පොත ගන්න පුළුවන්. ජයන්ත වාත්මේ ඉතුමාට
ස්වාමීන් වහන්සේ බොහොම පිං අපේ ආරාධනය පිළිගන්න මේ උන්නා බුද්ධාගම සූත්‍රයේ මේ ආකාරයෙන් සවිස්තරව විස්තර කර දීම ගැන මට කෙටි ප්‍රශ්න දෙකක් තියෙන්නේ. ඇත්තට මේ සූත්‍රයේ අනුව කියනකොට මේ සිහියට විමුක්තිය පිළිසරණයි කියලා කියනවා. සාමාන්‍යයෙන් අපිට හිතෙන්නේ ඒක අනිත් පැත්ත, විමුක්තියට සිහිය පිළිසරණයි කියලා හංගෙන්නේ. ඒ ගැනත් ඔබ වහන්සේකින් පිළිතුරක් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ස්වාමීන් වහන්සේ මේ අන්තිමට කියන මේ විමුක්තියට නිවන පිළිසරණයි කියලා, විමුක්තියයි නිවනයි කියන දෙක අතර තියෙන වෙනසත් පැහැදිලි කරලා දෙන්න අපේ සුතමේ ඥානයේ සඳහා ස්වාමීන් වහන්සේ බොහොම පින්තරුවන් සර්මයි.
හොඳයි. සෝවාන් සකදාගාමි අනාගාමි අරිහත් කියන මාර්ගඵල කියන මේ අට තැනම සංකත ධාතුව. අසංකතේ නිවන නෙවෙයි. මේවා සංකත ධර්ම. ඒ සෝවාන් සකදාගාමි අනාගාමි අරිහත් කියන සතර මඟ සතර ඵලයත් ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයත් සංකත. නිවන පමණයි අසංකත වෙන්නේ. එතකොට ඒ නිවන නිවනට නිවන අරමුණු වෙන්නේ නිවනටපත් වෙන්නේ විමුක්ති මිදුණ. ඒ මිදුණ කෙනාව තමයි අරහත් ඵල ප්‍රත්‍යක්ෂා ඥානයෙන් රහතන් වහන්සේ හැටියට දක්වන්නේ. මොකද ඒ අරහත් ඵල ප්‍රත්‍යක්ෂා ඥානයට පැමිණි කෙනා කරන ප්‍රකාශනයක් තියෙනවා. කීනා ජාති වූසිතං බ්‍රහ්මචරියං කතං කරණීයං නාපරං ඉත්තාය අජානාති. ජාතිය ක්ෂය විය බඹසර වැස නිම විය අනුපාදා පරිනිර්වාණය පිණිස තවත් කළයුත්තක් නැත කියන සියලු කටයුතු අවසන් කළ බව සියලු බර බහා තැබූ බව ප්‍රකාශ කරනවා රහතන් වහන්සේ නමක් හැටියට. ඒ කියන්නේ විමු අරහත්ඵල ප්‍රත්‍යක්ෂාණය කියන්නේ දැන් සියල්ලෙන් මිදුනා කියන නුවණ දැනුම ඇවිල්ලා. එතකොට නිකම්ම දැනුම නුවණ එන්න බෑ, මිදිලා තියෙනවා. මිදෙන්නේ ඒ මිදුනේ යන නුවණ ලැබෙන්නේ මිදුනනන් විමුක්ති. කුමකින්ද මිදෙන්න ඕන? රූපයෙන් මිදෙන්න ඕන, වේදනාවෙන් මිදෙන්න ඕන, සංඥාවෙන් මිදෙන්න ඕන, සංඛාරයෙන් මිදෙන්න ඕන, විඥාණයෙන් මිදෙන්න ඕන, ජාතියෙන් මිදෙන්න ඕන, ජරාවෙන්, මරණයෙන්, ශෝකයෙන්, පරිදේවයෙන්, දුකින්, දෝමනස්යෙන්, සියලු දුකින් මිදෙන්න ඕන. එතකොට මිදෙන්නේ නැහනේ කවුරුවත් ඇලිලන නොඇලුනොත් මිදෙන්නේ විරාගානේ විමුච්චතේ. නොඇලුනොත් මිදෙන්නේ. එතකොට නොඇලුනොත් තමයි මිදෙන්නේ. නොඇලීම කියන කාරණාව ඉබේ සිද්ධ වෙන්නේ නේ. නොඇලී ඉන්න බෑ, කලකිරෙන්න ඕන. නිබ්බින්දං විරජ්ජති. කලකිරුනොත් තමයි නොඇලෙන්නේ. කලකිරුනොත් නොඇලෙනවා. නොඇලුනොත් මිදෙන. මිදුනොත් මිදුනේ යන නුවණ ලැබෙන. කලකිරීමද නිකන් වෙන්නේ නේ. කලකිරෙන්නේ නම් ඇත්ත ඇති සැටියෙන් දකින්න ඕන. ඇත්ත ඇති සැටියෙන් දැක්කොත් තමයි කලකිරෙන්නේ. රූපාදී ස්කන්ධයන්හි දුකෙහි කලකිරෙන්නේ. කලකිරුණොත් තමයි මේ රූපාදී ස්කන්ධයන්හි නොඇලෙන්නේ. නොඇලුනොත් තමයි එවෙන් මිදෙන්නේ. මිදුනොත් තමයි මිදුනේ යන්නේ. එතකොට මෙතනදී මේ කියන කාරණාවන් ටික සියල්ල සම්පූර්ණ මේ ඇත්ත දකින්නවා කියන කාරණාව මත, ඇත්ත දැකීම හා නොදැකීම කියන කාරණාව මත. ඉතින් අපි මේ සියල්ල ගොනු කළේ මේ ඇත්ත දැකීම හා නොදැකීම කියන කාරණාව කොතනද යෙදෙන්නේ කියන කාරණාව මත. එතකොට එතනට සිහිය හා නුවණ කියන ටික යෙදුනොත් අනිත් ධර්මතාවයන් කියන ඒවා නොමිලේ ලැබෙන ඒවා. දැන් අපි ඇත්ත ඇති සැටියෙන් දැක්කොත, ඇත්ත ඇති සැටියෙන් දැක්කොත් කලකිරේවා කියලා ප්‍රාර්ථනාවක් ඕනේ නැහැ. ඉබේම කලකිරෙනවා. කලකිරුනොත් නොයලේවා කියලා ප්‍රාර්ථනා අධිෂ්ඨාන ඕනේ නැහැ. ඉබේම ලැබෙනවා. නොයලුනොත් මිදේවා මිදේවා කියලා ප්‍රාර්ථනා අධිෂ්ඨාන ඕනේ නැහැ මානනේ. ඉබේමයි මිදෙන්නේ. මිදුනොත් මිදුනේ යන නුවණ ලැබේවා කියලා ප්‍රාර්ථනා අධිෂ්ඨාන ඕනේ නැහැ. ඉබේ ලැබෙනවා. එතකොට මේවා ඔක්කොම ඉබේ ලැබෙන ඒවා. ඉබේ ලැබෙන ඒවා අපි ඇත්ත ඇති සැටියෙන් දැක්කෝ. එතකොට ඇත්ත ඇති සැටියෙන් දකින තැනදී මේ සිහිය හා නුවණ කියන ධර්මතාවයන් ප්‍රධානව එන බව පේනවා. සිහියට ආධාරව නුවණ, නුවණට ආධාරව සිහිය. මේක යහපතට යොදා ගත්තොත් ඒ යහපත පිණිස යොදා ගන්න. මොකද සිහිය තමයි හැමතිස්සෙම සිහි ගන්නවන්න ඕන උපගන්නන ලක්ෂණය. උපගන්නන මේ ධර්මයේ සිහි කරලා දෙන්න මේ එළිය නෙමෙයි. මොකද ඕග යෝග ග්‍රන්ථ මේ නිමිත්ත පේනකොටම අරේ තිබිච්ච එක කියලා එහෙම සිහි කරලා දෙනවා. එහෙටම යොදවනවා, එහෙටම ගොතවනවා. එතකොට ඒබඳු තැනක සිහිය නෑ නෑ මේ පැත්ත නෙමෙයි, එහෙ නෙමෙයි, මෙහෙ මේ හේතු නිසා මෙහෙ හටගත් එකක් කියලා ආධ්‍යාත්මය තුලම රඳවන්න මේ සිහිය උපකාරී වුණොත් තමයි අපි අර රූපාදී ස්කන්ධයන්ගෙන් මිදෙන්නේ. විමුක්ති මිදෙන්නේ. මිදුනොත් තමයි මිදුනේ යන නුවණ අරහත් ඵලය, අරහත් ඵලයෙන් අනතුරු ඒ උතුම් නිවනත් සංසත් කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒ නිසා මේ එකිනෙකට බැඳී පවතින ධර්මතාවයන් හැටියටයි ඒ සියලු ධර්මතාවයන් එකිනෙකට ගොනු වෙච්ච ධර්මතා හැටියට දක්වලා තියෙන්නේ. ඒ නිසා එවන් දේශනාවන් දක්වන්නේ මම හිතනවා පැහැදිලි ඇති කියලා. දෙල්තමත්‍රාගේ යෝජනාවක් තමයි මේ සූත්‍ර දේශනාව.
බොහොම පිං ස්වාමීන් වහන්සේ එතනදී ඇත්තටම පොඩ්ඩක් මතක් කරගන්න ඕනේ එහෙම නැත්නම් අපි අවධානේ යොමු කරන්න තියෙන තැන තමයි ස්වාමීන් වහන්සේ අර සිහියට විමුක්තිය පිළිසරණයි කියලා තමයි සූත්‍රයේ තියෙන්නේ. නමුත් අපිට තේරෙන විදිහට විමුක්තියට සිහියයි පිළිසරණ වෙන්නේ. අන්න එතන පොඩ්ඩක්
පොඩි ඒ කියන්නේ අපේ අපේක්ෂාව නිවන නම් මාර්ගෙ මෙහෙම ගන්න. දැන් අපිට මේ ඉන්ද්‍රිය ධර්මයන්ගෙන් හදලා දෙන දේ බලන්න ඕන මේ විදිහට බලන්න ඕන කුමකටද? නිවන පිණිසනේ. අපේ අරමුණ නිවනනේ. දැන් ඇත්ත දැකීම හෝ නොදැකීම කියන කාරණාව හඳුනාගත්ත කෙනා ඇත්ත ඇති සත්‍යයෙන් දකින්න උත්සාහ වෙන්නේ නිවනටනේ. එතකොට නිවන පිණිස නිවන් දකින්න නම් විමුක්තිය එන්න එපේ. නිවන ලැබෙන්නේ විමුක්තිය මිදුනොත්නේ. මිදෙන්නේ එතකොට නොවැළුනොත්නේ. නොවැළේ මේ මේ හරි විදිහට සිහිය පැවැත්වුවොත්නේ. මේ ඇත්ත ඇත්ත සැටියෙන් දකින්න පේන තරමට. එතකොට ඒ ධර්මතාවයේ ඒ වදනේ ඒ දේශනාවේ කිසි පරස්පරයක් නැහැ අපි ඒ පැත්තෙන් ගත්තාම. මොකද නිවනට උපකාර වෙන්නේ මිදුනොත්. මිදුනොත්නේ නිවන. මිදුනොත් නිවන. එතකොට නිවනට නිවන අපේක්ෂා කරන්නේ නම් යමෙක් නිවන පිණිස මිදෙන්න ඕන. මිදීමයි නිවනට උපකාර වෙන්නේ. එතකොට මිදීමට සිහිය උපකාරයි. මේ දේශනාව අනුව ගත්තාම සිතට සිහිය පිළිසරණ වෙන්නේ. එතකොට සිතට සිහිය පිළිසරණ නොවුනොත් සිත හැමතිස්සම වැරදි පැත්තට යන්නේ. ඒක පජානනේ නුවණ පැත්තට යන්නේ නෑ විජානනේ. සිත එතකොට ඒත් පිහිටක් කරගන්නවා සසරේ පැවැත්මට කර්ම විඥාණයට. එතකොට මේ සිතටම සම්මාසතිය එකතු කළොත් පිහිට කරගත්තොත් අන සසර ගමනේ නිවීම පිණිස හේතු වෙනවා. ඒ නිසා සිතට සිහිය පිහිටයි. සිහියට විමුක්තිය පිහිටයි. විමුක්තියට නිවන පිහිටයි.
සත් බොහොම පිං ස්වාමීන් වහන්සේ බොහොම පිං කරුණාකරයි.
හොඳයි. තව එක ප්‍රශ්නයක් විතර අවස්ථාව ගන්න පුළුවන් කලින් චුට්ට ප්‍රශ්නයක් තියෙනවා නේද?
අවසරයි ස්වාමීන් වහන්සේ පෙරන් තරණයි. මට පොඩි ප්‍රශ්නයක් අහන්න තියෙනවා ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේ සඳහන් කළා දැන් මේක අපි මේ බාහිරෙන් තියෙන දෙයක් කියලා අවිද්‍යාවෙන් ඒක දැනගන්න එකයි අපි තියෙන ප්‍රශ්නේ. එහෙමනම් අපි සීලයක පිළිහිටලා මේ වර්තමානයේ සිත පවත්වාගෙන අපේ විසින් ඇතිකර සතුතු අරමුණක සිත පැවැත්විය යුතු කියලා ස්වාමීන් වහන්සේ. ඒතර ස්වාමීන් දැන් අපි අරමුණක් අරගෙන භාවනා කරන වෙලාවේදී අරමුණ සමාහලට සංසිඳිලා අරමුණ නැති වෙලා ගියොත් ස්වාමීන් වහන්සේ අපි මෙතනදී අරමුණ මතු කර කර වැළීමද කළ යුත්තේ? එතන මොකද්ද අපි කළ යුත්තේ කියන එක පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න ස්වාමීන් වහන්සේ. තිරුවන් සරණයි.
එතන අවස්ථා දෙකක් තියෙනවා. සමත විපස්සනා කියලා අපි සමතේ කියන අවස්ථාවෙන් අපි කරන්නේ නානාවිද සංඥාවන් ඇති වෙලා අපේ හිත කෙලෙසෙන්න තියෙන සසරට ඇදෙන්න තියෙන හේතුව ගමන වලක්වාලනවා. එක නිමිත්තක් අරමුණු කරගෙන ඒ එක නිමිත්තකින් සමතේ පත්තපත් කර ගැනීම සමනය කර ගැනීම සමතේ වෙනවා. එතකොට අපේ සති සම්පජඤ්ඤාදී වශයෙන් ඒ සමත භාවනාවසයෙන් හිත වඩනවා කියන තැන අපි යම් නිමිත්තක් අරගෙන ඒ නිමිත්තෙන් අර නානාවිධ සංඥාවන් වහල වලක්වලා අතීතයට අනාගතයට යන නොදී සිත සුරක්ෂිත කරලා තියෙනවා. ඉතින් ඊළඟට අපිට එහාට යන්න වෙනවා විදර්ශනාව කියන තැනදී. එතනදී අපි මේ නිමිත්තක් අරගෙන වහන්නේ නෑ. යම් දුරකට මේ සිතේ වේගය අඩු කරගන්නවා ආශ්‍රවය නීවරණ ධර්මයන්ගේ තද ඡණ්ඩ බව පාලනය කරගෙන සිත වේගවත් බව අවම කරගෙන යම් පදනමකට ආවට පස්සේ අපි අන්න අර ලැබෙන බාහිර ආයතනයන්ට පංච ආයතනයන්ට අරමුණු ගැටීමෙන් හෝ මන ආයතනයේ තුලින්ම සිහි කර දෙන හෝ යම් අර සක්කායන්තේ ස්පර්ශාන්තය හඳුනගෙන ඒක සමුදයාන්තයට යන්න තියෙන ඉඩ වළක්වාලීම සඳහා උපාය මනසිකාරයක් යොදාගන්න. යෝනිසු මනසිකාරය කියලා කියන්නේ පළමු අවස්ථාව උපාය මනසිකාරයක්. උපාය මනසිකාරයක් කියන එතකොට අපට පෙන්නන්නෙම මේ බාහිරේ හිටපු කෙනෙක් ඉන්න කෙනෙක් තියෙන දෙයක් තැනක් කියන අපි ඒ දැනගෙන එතනින් මිදීම සඳහා උපාය මනස්කාරයක් භාවිතා කරනවා. මේ මනසින්ම සිහි කළ දේ සිතින්ම සිහි කළ දේ සිතින්ම දැනගත්ත නේද, මේක කොහෙවත් බාහිරේ තියෙන දෙයක් හෝ තිබුණු දෙයක් නෙමේ, දැන් සිතින්ම සිහි කරගත්ත දැනගත්ත දේ නේද කියලා පුළුවන් තරම් ආධ්‍යාත්මිකව ආධ්‍යාත්මය තුළ රැඳෙන්න උත්සාහ කරනවා. බාහිරය අරමුණු නොවෙන්න හැමතිස්සෙම සිහි කරන මේ සිතින්ම සිහි කළ සිතින් දැනගත්ත දේ. එතකොට ඒ දැනුම ඒ මනසිකාරය තුළ තමන්ට හාත්පස නුවණක් තියෙන්න ඕන. රූපේ ඇහැට, ශබ්දයේ මේ කනට, ගන්ධේ නාසයට, දිවට දිව රසේ දිවට, කය පහස කයටයි. ඒව ලැබෙන්න ඕන එහෙට. මේ මනසයි මන ආයතනයයි කියන හඳුනාගත්තාම ඒ දැනුම නිකම්ම මේ සිතින් සීකරගත් දැනගත්තා කියන වචන මාත්‍රය නෙමෙයි. ඒක නුවණක් තියෙන්න ඕන. අර කියන ධර්මතා හම්බ වෙන්න ඕන අරහෙට බාහිර ආයතන වලට. දැන් ඉහි නෙමෙයි මිහි. එතකොට මෙතන නම් රූප, ශබ්ද, ගන්ධ, රස, පහස ලැබෙන්න විදිහක් නැහැ. එහෙනම් සිතින් සීකරගත්තේ ධර්මයක්මයි. සිතුවිලි මාත්‍රයක්මයි. එයද මේ හේතු නිරුද්ධ වීමෙන් නිරුද්ධ වෙනවා කියන උපාය මනසිකාරය පැවැත්වුවාම ඒක ඇත්ත ඇත්ත සිතින් දැකීම නෙමෙයි. ඇත්ත ඇත්ත සිතින් දකින තැනට අත්හැරෙන මිදෙන තැනට යන උපාය මනසිකාරය. එබඳු මනසිකාරයක යෙදුනහම අපට අර බාහිරය පිළිබඳව තියෙන ආශ්‍රවය ගෙවෙන්න ගන්නවා. ආශ්‍රවය ගෙවෙනවා. පළමුව දිඨාසවය ගෙවෙනවා. සෝතාපන්නයි කියලා කියනවා. කාමාසව, භවාසව, අවිජ්ජාසව ඉතුරු වෙනවා එතකොට. ඉතින් ඒවත් ටික 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 ඊළඟට ගෙවාගෙන සකදාගාමි, අනාගාමි, අරියත් කියන තැන දක්වා පිළිවෙලින් යා යුතුන මේ උපාය මනසිකාරය භාවිතා කරමි. එනිසා පුළුවන් තරම් අධ්‍යාත්මයේ තුල රැඳෙන්න, අධ්‍යාත්ම නිමිත්ත හඳුන ගන්න. ඒක බාහිරයේ නොවන බවට මේ සිතින් සීකල දේ සිතින්ම දැන ගන්නවා නේද කියන තැන. එතකොට ඒක දැනගැනීම මාත්‍රය කියන සීමාවේ රැඳෙන්න උත්සාහ කරන්න. මේ වෙනකොට YouTube එකේ තියෙනවා ධර්මදේශනාවක් පසුගිය ඉරිදා කරපු වැඩසටහනක් අතේ. ඒකත් පොඩ්ඩක් අහන්න, ඕකට සම්බන්ධ කරගන්න පුළුවන්. එතුළ හුඟක් දැනුමක් ලබන්න පුළුවන් වේ. මම හිතනවා අපිට
අනේක වාරයක් පින් එක පැහැදිලි කරපු තරම් තමයි.
එක ප්‍රශ්නයකට එක කල්යන් මිත්‍රේ කවසරේ
ඉන්නවා. දැන් නම් මගේ වෙලාව ඉවරයි. මම යන්න සූදානම් වෙන්න ඕන.
හොඳයි ස්වාමීන් වහන්සේ. එහෙමනම් කමන්නේ. ආව කමල් මහත්මිය අපි අවස්ථාවේදී ප්‍රශ්න යොමු කරගමු. එහෙමනම් අපි අද දවසේ වැඩසටහන සම්බන්ධ වූ සියලුම දෙනා වෙනුවෙන් අතිපූජ්‍ය පිටිගල ගුණරත්න ගෞරවනීය ස්වාමීන් වහන්සේට නමස්කාර කර සිටිනවා. ඒ වගේම උන්වහන්සේ මේ කළා වූ උතුම් ධර්ම දානමය පුණ්‍යක්‍රියාව හේතුවෙන් උන්වහන්සේට තව තවත් චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ වී මේ ජීවිත කාලය තුළදීම පූර්ණ වශයෙන්ම ධර්ම අවබෝධ ලැබීමට හේතු වේවායි අපි ප්‍රාර්ථනා කර සිටිනවා. ඉක්මනින් කල්‍යාණ මිත්‍රේනි අද දවසේදී වැඩසටහන සම්බන්ධ වූ කිසිම දිනකටවත් 2016 වර්ෂයේ ඉතාමත්ම වාසනාවන්ත සත්‍ය අවබෝධය කරා ක්‍රමක්‍රමයෙන් දිනෙන් දින ලං වෙන වර්ෂයක් වේවායි අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේ මතක් කර සිටිනවා මේ සතියෙන් ආරම්භ වී අපි සවන සිසු ඔස්සේ වැඩසටහන් සියල්ල නැවත පටන් ගත්තා. සවන සිසු වෙබ්සයිට් එකට ගිහින් බලන්න වැඩසටහන් පවත්වන වේලාවල් සහ දිනයන් දාලා තියෙනවා. පෙරදාටත් වඩා උනන්දුවකින් වැඩසටහන් කරන අපි අධිෂ්ඨාන කරගෙන සිටිනවා. ඒ සඳහා සියලු දෙනාගේම සහය සහභාගීත්වය බලාපොරොත්තු වෙනවා. එහෙනම් ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි. සාදු සාදු
සාදු සාදු තෙරුවන් සරණයි.
සාදු සාදු
සාදු සාදු තෙරුවන් සරණයි.
සාදු සාදු සාදු
සාදු සාදු